සාදු 2021 වසරේ 6 වෙනි මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන නিত্য හා අනිත්‍ය දෙකට එහා දෙයක් නැත. එතනට අප යා යුතුය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝම ගැඹුරුයි. සාමාන්‍ය ප්‍රඥාවක් තියෙන කෙනෙක් නෙමෙයි ධර්ම අවබෝධය කරන්නේ, අධිඥානයක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ පින්වත්නි, ඥානයත් ඉක්මවන්න පුළුවන් ශක්තිය තියෙන කෙනෙක්. චිත්තයක් තියෙන කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්නේ, පින්වත්නි, අධිචිත්තයක් තියෙන කෙනෙක්. සාමාන්‍ය දැක්මක් තියෙන මිනිස්සෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරන්නේ, අධිඥාන දර්ශනයක්, අධි සම්මාදිට්ඨියක් තියෙන කෙනෙක්මයි. ජීවිතය අවබෝධ කරනවා කියන වචනය, හේමන්ත නැත්තම් ඉන්ද්‍රිය විෂය ඉක්මවනවා කියන වචනය අපිට දහමෙන් කියා දීලා තියෙනවා. ලෝකය කියන්නේ ඉන්ද්‍රයන් 6. ලෝකෝත්තර කියලා කියන්නේ මේ ඉන්ද්‍රයන් 6න් එහා නික්මීම. එහෙම නැත්නම් ඉන්ද්‍රිය නිරෝධය, එහෙමත් නැත්නම් ඉන්ද්‍රිය සංවරය, එහෙමත් නැත්නම් ඉන්ද්‍රිය දමනය, සචිත්ත පරියෝ දපනං, දපනය කිරීම හෙවත් දමනය කර ගැනීම කියන කාරණය. ඉතින් මේ කාරණය කරන්න පුළුවන් විදි ගැන ලෝකේම කතා බහ වෙනවා, සාකච්ඡා කරනවා. පුතජ්ජන භාවයේ ඉඳගෙන ලෝකෝත්තර භාවය පිළිබඳව නොයෙකුත් කතා කියවනවා. නමුත් ඒ කිසිවක් නෙවැරදිවන්නේ නැහැ. පුතජ්ජන භාවයේ ඉඳගෙන ලෝකෝත්තර භාවය ගැන කතා කිරීම අන්ධයෙකු වර්ණ ගැන කතා කරනවා වගේ වැඩක්, අන්ධයෙකු චිත්‍රයක් අඳිනවා වගේ වැඩක්. ඒක කවදාවත් ඔහුට දකින්න බෑ. හරියට කරගන්න පුළුවන් පහසුකමක් ලැබෙන්නේ නැහැ. එනිසා පින්නතුනේ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ වේති. තමන් කලබල නැතුව තර්කවාද විවාද මතවාද සංකල්ප බැහැර කරලා ධර්මයේ ප්‍රත්‍යක්ෂ කටයුතුමයි කියලා කල්පනා කරලා මා අනුගමනය කරන්නේ වාදිනු පරහට තමා සම්මතේ පිහිටා කියන ධර්මයයි. ඒ නිසා මම නොදකපු දෙයක් පිළිබඳව සංකල්පයකින් තර්කවාද විවාද කිරීමෙන් වැළකී සත්‍ය අවබෝධය උදෙසාම වෙරවීරිය දරනවා කියන අධිෂ්ඨානය ඇති කරගන්න ඕන. ඒ අධිෂ්ඨානය ඇති කරගෙන බුද්ධාදී මහෝත්තම දේශනා කරපු ඒ ලෝකෝත්තර සත්‍ය, ඒ ලෝකෝත්තර ධර්මය කවරක්ද යන්න පිළිබඳව අප්‍රමාදී විහරණයෙන් සාන්තෝන. එහෙම කියන්නේ පින්නතුනේ මතක් කරන්න හේතුව බලන්න, ජීවිතේ වට කරගෙන අනතුරු ගොඩයි. මිනිසුන්ට හැම පැත්තකින්ම වදකයෝ අවි අමෝරාගෙන ඉන්නා වගේ මේ ජීවිතේ. ඉතින් එහෙම තැන ඉඳගෙන කෝනු හාසෝ කිමානන්දු කුමන සතුටක්ද කුමන හාස්‍යයක්ද කුමන ප්‍රීතියක්ද ප්‍රදීපන්න ගවෙස්සත ප්‍රදීපයෙහිවත් විමුක්තිය නිර්වාණය සත්‍ය අවබෝධය ගවේෂණය කරන්න අප්‍රමාදීව ඔබ සියල්ල අතහරින මොහොතේදී ඔබට සියල්ල අවබෝධ වෙනවා. නිමිත්තක් ගාහීව ඉන්න නිසායි මේ අනිමිත්තක් ගාහී ධර්මය තේරෙන්නේ නැත්තේ. අනිමිත්තක් ගාහී ධර්මයක් තමයි මාර්ගඵලයක් කියන්නේ. මහරහත් බව කියන්නේ බුද්ධත්වය කියන්නේ අනිමිත්තක් ගාහේ. පින්නතුන්ට ඒක පේනව ඇති, හොඳට තේරෙනව ඇති. සත්වයේ පුජ්‍යලේ කාත්මයක් නොවේ කියනකොට මොකද්ද මතුවේන්නේ? නිමිත්තක්ද අනිමිත්තක්ද? අනිමිත්තක්. අනිමිත්තක් ගාහේ. එතන සත්වයක් පෙන්වෙන්නේ නැහැ, පුජ්‍යලේක් පෙන්වෙන්නේ නැහැ, සංකේතයක් පෙන්වෙන්නේ නැහැ. අකාලිකෝ ධම්මෝ කියනකොට පින්නතුට මතුවෙන්නේ නිමිත්තක් ගාහිත්වයක්ද අනිමිත්තක් ගාහිත්වයක්ද? අනිමිත්තක් ගාහිත්වයක්. අකාලිකෝ නිමිත්තක් ගන්න බෑ. නිරෝධෝ අනිමිත්තක්. ලෝකෝත්තර කියන විටත් අනිමිත්තක්. සම්මා කියනකොටත් අනිමිත්තක්. සම්මාදිට්ඨි කියනකොටත් අනිමිත්තක්. නිමිත්තක්ද සම්මාදිට්ඨිය කියන්නේ නෑ පින්නතුනේ. එතකොට සම්මා සංකප්පය කියන්නේ නිමිත්තක් නෙමෙයි. ඒ වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අටකටම සැකසෙන්නේ ඒ නිමිති නෙමෙයි, අනිමිත්තක්. එතකොට පින්නතුනේ සමත භාවනා ක්‍රම තව ලක්ෂ ගානක් තියෙනවා බුද්ධාගමේ නෙමෙයි වෙනත් ආගම්වල. ඒ සියලුම සමත භාවනා ක්‍රම, සම්මත භාවනා ක්‍රම තියෙන්නේ අනිමිත්තක් ගාහීවද නිමිත්තක් ගාහීවද? නිමිත්තක් ගාහීව. නිමිත්තක් අල්ලගෙන භාවනා කරනවා. ඒකනේ කරන්නේ නේ. භාවනා නිමිත්ත, භාවනා අරමුණ. කසීනවල තියෙන්නේ තේ නිමිත්ත, ආලෝක නිමිත්ත. ඒකට තමයි නිමිත්ත කියලා කියන්නේ. ඒකනේ මේ අනිමිත්තක් ගාහී ධර්මය හිතා ගන්න බෑ. බුදුන් සත්‍යයට මේ අනිමිත්තක් ගාහී ධර්මය කියලා කිව්වොත් ඒ අනිමිත්ත කියන එක තේරෙන්නේ නැහැ මොකක්ද කියලා. ඇයි තේරෙන්නේ නැත්තේ? නිමිති අතර ජීවත් වෙන්න පමණයි බුදුන් සත්‍යයා ඉගෙනගෙන තියෙන්නේ. පුඩි කාලේ ඉඳලා අපිට සංඥා පුරව ගන්න, සංකාර රැස් කර ගන්න, පුතේ හොඳට සංකාර රැස් කරගෙන ඒ සංකාරවලින් ඉස්සරහින් යන කෙනා බවට පත් වෙන්න කියලා මේ නිමිති ග්‍රහණය කිරීමට, සංස්කාර එකතු කිරීමට තමයි අපි කියලා දෙන්නේ. පිනතුනේ නිවනට බාධාව අපේ බුද්ධියමයි, අපේ නිමිත්තක් ගාහී බවමයි, අපේම උපාදානයමයි, අපේම අල්ල ගැනීමමයි අපිට තියෙන නිවනට තියෙන බාධා. වෙන කවරක්වත් නෙමේ. අපිට තියෙන බාධාව අපේම මනස, අපේම බුද්ධිය, අපේම දැනුම, අපේම නිමිත්තක් ගාහී බවයි. ඉතින් මේක නිවැරදි කරගන්න ලේසි නෑ. අපේ මමත්වේ ඉඩ දෙන්නේ නෑ. මමත්වය සැදී පැහැදී ඉන්නේ නිමිත්තක් ගාහීව හැම මොහොතකම නිමිත්තක එළඹ ගන්න. ඒ නිමිත්ත හොඳ නෑ කියලා තව නිමිත්තක් මාරු කරලා අල්ල ගන්නවා මිසක් නිමිත්තෙන් අයින් වෙන්නේ. ආයේ නිමිත්ත එහෙම නෙමෙයි කියලා තව නිමිත්තක් හදනවා. ඒ නිමිත්ත එල්ලලා ඉන්නවා. ටික දවසක් යනකොට ඒ නිමිත්තත් කවුරු හරි වැරදි කිව්වහම ආයි තව නිමිත්ත කෙල්ලෙනවා. ඒ නිමිත්ත කාලයක් එල්ලගෙන ඉන්නකොට ඒ නිමිත්ත සැප නැති වෙනකොට සුව නැති වෙනකොට ආපහු තව නිමිත්ත කෙල්ලෙනවා. මෙන්න මෙහෙම ජීවිතේ පුරාම දෘෂ්ටි මාරු කරනවා මිසක් අර විශිෂ්ට ඥානය කියන එක මෙතෙන්ට පැමිණී නැති වුණොත් දෘෂ්ටි මාරු කරනවා මිස දෘෂ්ටිය නිදහස් වෙන්නේ නැහැ. නිමිති මාරු කරනවා මිස නිමිති නිදහස් වෙන්නේ නැහැ මේ පුතඥ සත්‍යය. යම් උත්තමයෙක් මේ ආර්ය භූමියට පත් වුණා නම් ඒ උත්තමය මොනතරම් අසරිමත් මොනතරම් ශ්‍රේෂ්ඨ මොනතරම් උත්තරීතර පිරිසක්ද කියලා හිතෙන්නේ ඔන්න ඔය මොහොතේදී. ඒක අපිට පිටින් දකින්න බෑ. ඒක ඥාන ප්‍රභාවය තුළ පෙර සංසාර භවයන්වල පුරුදු වෙච්ච හරීම අසිරිමත්යක් කෙනෙක් හිතන්න පුළුවන්. ඉතින් නිමිත්තක ඉන්න කෙනයි අනිමිත්තක ඉන්න කෙනයි අතර ඉතින් ලොකු වෙනසක් නෑනේ කියලා. නමුත් බලන්න පින්නතුනේ මේ අනිමිත්තට පැමිණීමට තිබෙන අපහසුතාවය. අනිමිත්තකට පත්වෙන්නට පුළුවන් ශක්තියින් මනුෂ්‍යය තුළ නෑ, සත්වයා තුළ නෑ. සත්වයා තුළ තිබෙන්නේ නිමිත්තක් ගාහි ශක්තියින් පමණයි. කියන්නේ නිමිති අහුල ගන්න තියෙන ශක්තිය පමණයි. ඒකට කියනවා අපි ධාරණ ශක්තිය කියලාත් අපි කියමු. දරා ගන්නවා, ධාරණය කර ගන්නවා. ඊට පස්සේ දරාගත්ත දේ මතක් කරනවා, ස්මරණය කරනවා. එහෙමනම් නිමිත්තක් ගාහියව ඉන්න තමයි ශක්තිය තියෙන්නේ. එහෙමනම් ලෞතරා බුදු කෙනෙක් ඉන්ද්‍රියන් වලින් නෙමේ ශක්තිය ප්‍රාර්ථනා කළේ නිවන් දකින්න. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඉන්ද්‍රිය ශක්තියින් වලින් කළ හැකි සීලු භාවනා පුරුදු කළා. එහෙම භාවනා පුරුදු කළා ඒවයින් පළක් නැහැ කියලා තේරුම් ගත්තට පස්සේ කිරිපිඩු දාහනේ වළඳා පල්ලක්යෙන් ශරීරයේ ඍජුව පිහිටවාගෙන වම් අත උඩ දකුණු අත තබාගෙන ඒ ඍජු උනේ එක්කෝ ලේයට මස් නහර මෙතන වේලිලා මේ ගහ යට යාවි මැරේවි නැත්තම් මං සත්‍ය අවබෝධ කරාවි කියන ප්‍රබල අදිෂ්ඨානයක් හිස පැලුණාවේ මස් දිය වුණාවේ මේ ශරීරයේ කුහුඹුවන් විසින් කා දමා ඇට බවට පත් වුණාවේ මගේ ඇට මිදුලුත් මෙතන සිඳුනත් මම මේ පල්ලංකේ ආයි ලියන්නේ මේ බැඳගත්ත මේ ආසනය මම ආයි සොලවන්නේ. ඒකනේ වජ්‍රාසනය කියන්නේ ඒකයි සොලවන්නේ. ඒ සිත ඒ තරම් අදිෂ්ඨාන බලයි. අර කළුගල් ගෙඩියට නෙමෙයි වින්නතුනේ වජ්‍රාසනය කියලා කියන්නේ බුදු කෙනෙක් තුල පැවති සිත තුල පැවති අදිෂ්ඨානයට. එතනයි වජ්‍රාසනය තියෙන්නේ. කළුගල් හොල්ලන්න බැරිද? කළුගල් නෙමෙයි මහා මේරු පර්වතත් හෙල්ලෙනවා වින්නතුනේ. හිමාල පර්වතෙත් සෙලවෙනවා භූමි කම්පාවන් වලේ. එනිසා මේ වජ්‍රාසනය කියන්නේ අන්න ඒකට ඔබටත් වජ්‍රාසනයක් හදාගන්න පුළුවන්. ඒ වජ්‍රාසනය නැතුව නිවන් දකින්න හරි අමාරුයි. වජ්‍රාසනය අවශ්‍යමයි. බුදු කෙනෙක් ශක්තිය ප්‍රාර්ථනා කර ඉන්ද්‍රියන් තුලින් නෙමෙයි. ඉන්ද්‍රියන්ගෙන් ඔබ්බේ පවතින ලෝකෝත්තරත්වයෙන් ශක්තිය ප්‍රාර්ථනා කළා නිවන් දකින්න. තේරුණාද පින්වත්නි? දැන් බලන්න ඔබට ප්‍රශ්නයක් ආවහම ඔබ ඒක ඔබ තුළම විමසන්නේ ඔබේම තියෙන ඉන්ද්‍රිය ශක්තියින්ගෙන්ම නේද? ඒ කියන්නේ පෙර අහපු දේවල් එක සසඳලා බලනවා. තමන් කියවපු දේවල් එක සසඳලා බලනවා. තමන්ට දැනෙච්ච දේවල් එක සසඳලා බලනවා. තමන්ගේ ඉන්ද්‍රියන්ට හැඟෙන දේවල් එක සසඳලා බලනවා. ඒ මොනවද? ඒ සියල්ලම පින්වත්නි ඉන්ද්‍රිය ශක්ති. ඉන්ද්‍රියන්ගේ තොර ශක්තියක් නෙමෙයිනේ. දැන් ඔබේ තියෙන ඔය මොනම හරි විෂය පද්ධතියක දැනුම ඉන්ද්‍රිය ශක්තියක් මිස ඉන්ද්‍රියන්ගේ තොර ශක්තියක් ලෝකෝත්තර ශක්තියක් නෙමෙයිනේ. ඉතින් ඉන්ද්‍රිය ශක්තියෙන් හැමතිස්සෙම මනස දවනවා පින්වත්නි. සංඥා සංකාර විඥාන නේද වේදනා හැම මොහොතකම මිනිස්යාව පුළුස්සමින් තිබෙන්නේ. හරියට ගෙදරක කෑම පිසින්න තියෙනවා ලිපක්, එහෙම නැත්නම් ගෑස් ලිපක් වෙන්න පුළුවන්, විදුලි ලිපක් වෙන්න පුළුවන්. ඒ තමයි කෑම රත් කරන්න තියෙන්නේ. එහෙම නැමේ මිනිස්යා රත් කරන්න තියෙන්නේ කුමක්ද? මිනිස්යාව රත් කරන්න තියෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය. රූපයෙන් දවනවා, වේදනාවෙන් දවනවා, සංඥාවෙන් දවනවා, සංකාරයෙන් දවනවා, විඥාණයෙන් දවනවා. ලේසි නේ පින්නත් නේ. ඉතින් මේක නිදහස් වෙන්න ඔබේ ඥානය මෙහෙවා මෙහෙවා ශක්තිය උතුරා යන්න ඕන. නික්මීමේ ශක්තිය උතුරා යන්න ඕන. අපි භාජනයකට වුණත් වතුර වක්කරගෙන යනකොට එක මට්ටමක් තමයි මේ භාජනය පිරීම. එතකොට අපි කියනවා ඒක අපේ ඥානයේ ප්‍රභාවේ වැඩිම පිරුණු කලේ දියනසැලේ පිරීම. තවත් අපි වතුර එක් භාජනයට වක් කරනකොට ඊළඟට මොකද අපට දක්නට ලැබෙන්නේ? උතුරායම. එහෙමනම් උතුරා යන ඥානයක් බුද්ධියක් සිද්ධාර්ථ ගෞතමයන්ට පහළ වුණා, ඔබටත් පහළ වෙන්න ඕන. උතුරා යන ඥානයක් පහළ වෙන්න ඕන. එහෙනම් උතුරා යන ටිකට කියන්නේ අපි ලෝකෝත්තර ශක්තියක්, ලෝකෝත්තර ඥානයක්. කලේ මත රැඳුණු භාජනයේ මත රැඳුණු ටිකට කියන්නේ ලෝකය. එතකොට භාජනයේ මතවත් පිරෙන්නේ නැති මිනිස්සෙක් උතුරා යන්නේ කෙසේද? මුලින්ම භාජනයේ මත පිරෙන්න ඕන. ඒ කියන්නේ වචනාර්ථ පූර්ණව වටහා ගන්නා වූ මට්ටමට එනවා. ජීවිතය හා ලෝකයේ පිළිබඳව පූර්ණ අවබෝධයකට පත් වෙනවා. ඒ කියන්නේ භාජනයේ පිරීමේ මට්ටම. ඊළඟට පින්න තුනේ ජීවිතය හා වචන මේ තියෙන ශාස්ත්‍රීය දැනුම් අභිභව අතික්‍රමණය කර යන ඥානයකට පත් වෙන්න ඕන. අන්න විට කියනවා ලෝකෝත්තර ශක්තියට පත් වුණා කියලා කියනවා පින්වත්නි. මේ ලෝකෙ මෙන්න මේ කියන බණ අවබෝධ කරවන්න පුළුවන්ද මිනිස්සෙකුට? ඒක බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඇති වුණා මේ ප්‍රශ්නේ. මටත් මේ ප්‍රශ්නේ ඇති වුණා. මේ කියන කතාව බොරුවක්. මේ කියන දේ මිනිස්සුන්ට අවබෝධ කරවන්න බෑ. මේක නිකන් මිත්‍යාවක්. නිකන් හීනයක් අපේ ඔළුව පටලවනවා විතරයි. මේක නම් කරන්න බෑ. මාත් එහෙම හිතුවා. අවබෝධයේ පහළ වෙනතුරුම මම හිතුවා එහෙම. නමුත් මං අතෑරියේ නෑ. මම මට අභියෝගයක් ලැබුණොත් මං ඒ අභියෝගයක සටන් කරන සිතක් තිබුණු නිසා අත්හරින්න හිත පහළ වෙනකොට අත්හරින්න බැරි සාධකත් මේකේ තියෙන නිසා ධර්මයේ එක හොඳට සම්මර්ෂණය කළා. එහෙම සම්මර්ෂණය කරලා අවබෝධය පහළ වුණාම තමයි දන්නේ අර මං හිතපු විදිය වැරදි මේකත් අවබෝධ කරන්න පුළුවන් දෙයක් කියලා. ඉතින් මෙන්න මේ දේවල් ජය ගන්න පුළුවන් අතිශය දුර්ලභ මිනිස්සු කොටසකට විතරයි. ඉතින් අන්නේ දුර්ලභම දුර්ලභ මනුස්ස කොට්ටාසයට තමයි මම මේ ධර්මයේ දේශනා කරන්නේ. පින්නතුනි, දහසකින් එක්කෙනෙක් නිවන් මගට එනවා. එවැනි අය සිය දෙනෙක් ධර්මය ශ්‍රවණය කරන්න එනවා. ඒ සිය දෙනාගෙන් එක්කෙනෙක් මේ ධර්මය අවබෝධ කරනවා. මේක දුර්ලභ සම්බුද්ධ ශාසනයක්, දුර්ලභ ධර්මයක්. අපි ලෝක ජනගහනයත් එක්ක කල්පනා කරලා ඇසුවොත්, එවරස්ට් කඳ තරණය කරපු මිනිසුන් ප්‍රමාණය, ජනගහනය, ඒ කියන්නේ උඩටම ගිහිල්ලා එවරස්ට් කඳ මුදුනේ උඩම තියෙන කුඩා ගල් වලින් හදලා තියෙන පොඩි චෛත්‍යයක් වගේ එකක් හදලා තියෙනවා. අන්න එතෙන්ට ගිහිල්ලා එතන කොඩියක් ගහලා එන අය කී දෙනාද කියලා අහුවාම පයින් අතිශය සුළු පිරිසක් ගොඩාක් අය මගට ගිහිල්ලා නතර වෙලා අයියෙනවා. එන්න බෑ. මොකද ඒ තරම් දුෂ්කරයි, ඒ තරම් අපහසුයි ඒ ගමන. මේ සම්බුද්ධ ශාසනයත් ඒ වගේ. මේ සම්බුද්ධ ශාසනය නැමැති මේ මහා මේරු පර්වතය නැගලා ඒකේ මුදුනටම යන්නේ අතිශයින්ම ශක්තිවන්තයෝ, අතිශයින්ම බලවන්තයෝ. පෙන්නුතුනේ ඔය විහාර චිත්‍රවල එහෙම දකින්න තියෙනවා. ඒ විහාරවල චිත්‍ර එහෙම දකින්න තියෙනවා. සිංහයෝ වගේ අය, දක්ෂයෝ ඒ ගමන් මගේ එන්නේ. හංසයෝ වගේ එයාට සුවිශේෂී හැකියාවක් තියෙනවනේ. කිරි ටික වතුර ටික වෙන් කරලා තමන්ගේ හොටෙන් ගන්න පුළුවන් කෙනෙක් හැටියට, ඒ හංසයෝ වගේ පුදුම දක්ෂතාවයක් දෙන කෙනෙක්. දැන් අනිත් කිසිම සත්වයෙකුට කරන්න බැරි දෙයක් නේ ඒකනේ, මේ හංසයා යොදාගන්නේ දහමට. ඔබට දීලා කිව්වොත් එහෙම මේක කිරි ටික වෙන් කරගන්න, ජලය වෙන් කරගන්න කියලා, එක පාට බැලුව බැලමට කියන්න පුළුවන් මේක නම් කරන්න බැරි වැඩක් කියලා. නමුත් බැරි කමකුත් නැහැ. එකට යම් උපායක්, උපක්‍රමයක්, ක්‍රමවේදයක් යෙදුවොත් අපිට කිරි ටික වෙනමත්, ජලය වෙනමත් වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පින්නතුනේ අපේ සිතේ මේ සංස්කාර ධර්ම, සංස්කාරයාගේ නිරෝධයත් අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම එකට කවලන් වෙලා තියෙන්නේ ප්ලේන්ටියක් වගේ. ඉඟුරුත් කවලන් වෙලා, සීනිත් කවලන් වෙලා, කහටත් කවලන් වෙලා තියෙන්නේ. මේක වෙන් කරගන්න ඕන. දක්ෂ ඥානයක්, සූක්ෂම ඥානයක් තියෙන්න ඕන, සියුම් ඥානයක් තියෙන්න ඕන. ලෝකයට නොඇලෙන සිතක් තියෙන්න ඕන පින්වත්නි. ඒ කියන්නේ පින්වත්නි, මේ ලෝකෙ කොතෙන්ට ගියත් දුකින් නිදහස් වෙන්න බෑ කියන අරමුණක් තියෙන්න ඕන. ලෝකේ කොතෙන්ට ගියත්, ලෝකෝත්තර ගිහාම දුකින් නිදහස් වෙන්න බෑ කියලා හාමුදුරුවෝ දේශනා කළේ නෑනේ. ලෝකයේ කොතෙන්ට ගියත් ඒක හොඳට වචනාර්ථ ලබා ගන්න ඕනේ. නැත්නම් වැරදුනොත් වැරදි තැනක තමයි නතර වෙන්නේ. ලෝකයේ කොතෙන්ට ගියත් දුකින් නිදහස් වෙන්න බෑ. ජාති ජරා ව්‍යාධ නිදහස් වෙන්න බෑ. දැන් ඒකනේ රජතුමත් මුඛවාඩම දාගෙන ඉන්නවා, නාට්‍යමිත් මුඛවාඩම දාගෙන ඉන්නවා, මහරජිනත් මුඛවාඩම් දාගෙන ඉන්නවා, රජ දරුවොත් මුඛවාඩම් දාගෙන ඉන්නවා. ඒ මොකද හේතුව? මේ රෝග බියෙන් බේරෙන්න අපි කාටවත් බෑ කියලා දැනෙච්ච නිසා. මරණමියෙන් බේරෙන්න බෑ කාටවත් කියලා දැනෙච්ච නිසා. එහෙනම් අපිට පෙන්වලා තියලා තියෙනවා ලෝකේ කාටත් සාධාරණ ධර්මයක් පවතින්නේ. ලෝකේ කාටත් සාධාරණ ධර්මයක් පවතින්නේ. එහෙමනම් මේ ලෝකයේ කිසිම තැනක මට ජයග්‍රහණයක් නැහැ, මට ඇති ඵලක් නැහැ. අබිනික්කමනයක් ඇති වෙන්න ඕන. දුවෙන් බලන්න පින්වත්නි, සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ කියන්නේ තම බිරිඳට, තම කුසේ ඒ බිරිඳගේ ඇති වෙච්ච දරුවට අපරිමිත සෙනෙහසක් තිබිච්ච කෙනෙක්. එහෙම නිකම් මේ බේබද්දෙක් වගේ මේ දරුවන්ට භාර්යාවට ආදරය කරුණාව නැති කෙනෙක් නෙමේ. හොඳට දයාවනුකම්පාව තිබිච්ච කෙනෙක්. එතකොට දාල යන්නේ උතුම් බුද්ධත්වයක්, නික්ලේශිත්වයක් හොයාගෙන මිසක් එහෙම නැතුව වෙන භාර්යාවක් අසාද බැඳගෙන පල්ල යන්න ගියා නෙමේ. දැන් බලන්න විනෝතුනි, ලෝකේ බලවත්ම බැඳීම ඇති වෙන මොහොතේදී ඒ බැඳීම් ලිහලා දානවා. තවත් බැඳීමක් කියලා කල්පනා කරන සංසාරේ අඩුවක් පාඩුවක් කළේ නෑ, රැකවරණයෙන් අඩුවක් නෑ, පෝෂණයෙන් ජීවත් වීමේ අඩුවක් නෑ. මාලිගාවේ සියල්ල තියෙන නිසයි උන්වහන්සේ නික්මලා යන්නේ. ඒ වගේම නික්මිලා යන මොහොතේදී නොකියා ගියා නෙමෙයි, කලින් කියලා තිබුණා, නමුත් එවලෙදි ප්‍රකාශ කරන්න නැතුව ගියා. මොකද දැඩි වේදනාවක් දැනෙන නිසා කලින් ප්‍රකාශ කරලා තිබුණා මම යනවා මේ සංසාරේ විමුක්තිය සොයන්න කියලා. එතකොට මෙන්න මේ වගේ ඔබට හැකියාව තියනවද සිතෙන්? එදා බුදුහාමුදුරුව මුල් කාලෙදි කරපු ඒ සිද්ධාර්ථයන් කරපු මුල් කාලෙදි කරපු හැමදේම ඔබ දැන් කරන්න ඕනේ නැහැ. තේරුණා නේද? දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ, අම්මා තාත්තා විදුපුතුකවල ඉඳලා එතන ඒ විදියටම ආයි දුක් විඳින්න ඕනේ නැහැ නේද ඊළඟ පරම්පරාවේ දරුවෝ? අම්මා තාත්තා බයිසිකලෙන් වැඩට ගිහිල්ලා යම්කිසි ආර්ථික තත්ත්වයක් හැදුවට පස්සේ ආයිත් ඊළඟ පුතාලත් බයිසිකලෙන් ගිහිල්ලා වැඩ පටන් ගන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට කාර් එකකින් ගිහිල්ලා වැඩ පටන් ගන්න පුළුවන් නේද? එහෙම තමයි. අපි අහලා තියෙනවා ඔය සිද්ධාලේප මුදලාලි මහත්තයා බයිසිකලේ සිද්ධාලේප ටික බැඳගෙන ගිහිල්ලා කඩෙන් කඩේට දැම්මා කියලා. එතකොට දැන් මේ ඉන්න පරම්පරාව එහෙම කරන්න ඕනේ, බයිසිකලකින් සිද්ධාලේප වැඳගෙන යන්න ඕනේ. ඒ වගේ තමයි පිනවත් මේ බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධාර්ථයන්න් කාලයේදී කරපු සොයා ගැනීම සඳහා මේක කරපු දේවල් ටික අද ඒ කිසිවක් නොකුට අපේ බුදු පියාණන් වහන්සේ, අපේ බුදු මෑණියන් වහන්සේ අපිට හොයලා දීලා තියෙන නිසා අපේ තාත්තා, අපේ අම්මා අපේ ධර්මයේ හොයලා තියලා තියෙන නිසා අපිට පුළුවන් AC කාමරයේ ඉඳගෙන නිවන් දකින්න, ෆෑන් එකක් යට ඉඳගෙන නිවන් දකින්න, වාහනයක් ඩ්‍රයිව් කරන ගමන් නිවන් දකින්න, තමන්ගේ ආයතනයේ රස්සාව කරන ගමන් නිවන් දකින්න. මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගැඹුර කියලා අපි හොයාගෙන හොයාගෙන ගිහිල්ලා ප්‍රඥාව පිරිල උතුරා යන දවසට අපි අවබෝධයෙන් පරිණත වෙනවා. අපි මතවාදයේ කෙළඹගෙන හිටියෝ, බුද්ධාගම කියන්නේ මේකයි, බුද්ධ දර්ශනය කියන්නේ මේකයි, නිවන කියන්නේ මේකයි කියලා දෘෂ්ටිගත වුණු එයා අලුත් වෙන්නේ. දැන් මේ ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේවත් නිවන කියන්නේ මෙන්න මේකයි කියලා නිමිත්තක් ගාහී වුණොත් මගේ දේශනාව අලුත් වෙන්නේ නැහැ. නව හැඩයක් ගන්නෙ නැහැ. නව ලක්ෂණයක් ගන්නෙ නැහැ. එකම දහම වුණත් ඒක ආලෝකවත්ව ගලාගෙන යන්නේ නිමිත්තක් ගාහි නොවුනොත් පමණයි. නැත්තම් නිමිත්තක් ගාහිව ධර්මදේශනා කළොත් එහෙම පින්නතුන්ට රසවත් නැහැ. දැන් මම පොත් බලාගෙන ධර්මය විග්‍රහ කරන්න ගියාම අපේ පින්නතුන් මතක් කළා, හාමුදුරු අනේ පොත් බලාගෙන බණ කියනකොට මේ ඒ දහම් ස්වරය ඒ රසය අපිට දැනෙන්නේ නැතුව යනවා කියලා. ශබ්ද රසය නෙමෙයි ධර්ම රසය, ආර්ථ රසය දැනෙන්නේ නැතුව යනවා කිව්වා. ඒ නිසා අපි හාමුදුනේ අපි හාමුදුර ළඟට එන්නේ අපි වචන ඉගෙන ගන්න නෙමෙයි. අපිට වචන ඉගෙන ගන්න නම් පොත් පෙරලගෙන ඔය කියවල කියවල ඉගෙන ගන්න පුළුවන්. මේ වචනවලට වඩා එහා දෙයක් බලාපොරොත්තුවෙන් තමයි අපි මේ දේශනාවකට එන්නේ කියලා කල්පනා කරනවා. එහෙමනම් නිමිත්තක් ගාහීව දේශනා කරොත් එහෙම පින්නතුන්ට රසවත් නැහැ පින්නතුන්. එහෙමනම් පුහුදුන් හැම ගිහියෙක්ම හැම භික්ෂුවක්ම දේශනා කරන්නේ නිමිත්තක් ගාහීව. නිවන හරී තදට නිවන දැක්ක වගේ කියන්නේ. ඉතින් හරී බුදුම හිතනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල ඉඳලා අගටම විග්‍රහ කරලා බණක් ඉවර කරන ගිහි පින්වතෙක් භික්ෂුවක් දුටුවාම මම හරියට පුදුම වෙනවා මේ මිනිස්සයා කොහොමද මේවා කියන්නේ කියලා. අර්ථ ශූන්‍ය වචන පෙළක් ධාරාවක් ගලා ගියා පමණයි. ඒ කිසිදු අර්ථයක් දන්නේ නැහැ. කුඩා ළමෙක් සර්පෙක් එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක්. කුඩා ළමයි සර්පයත් එක්ක සෙල්ලම් කරනවා. අපිට හිතනවා කුඩා ළමයා බය නැතුව එන්නේ නැති මේ සෙල්ලම් කරන්න කියලා. නෑනේ. බය නැතුව නෙමෙයි නොදන්න කමට. ඒ වගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල ඉඳලා අගට විග්‍රහයන් කරගෙන ගියත් අපි හිතනවා මෙහෙමයි කියලා. නමුත් ඒක ගැන නොදන්න කම ඒකෙන් පිළිබිඹු වෙනවා. ඒසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අතිශයින් ගැඹුරුයි. ඒගනේ අස්සජි මහතාතන් වහන්සේ වැනි මහා ප්‍රඥ උත්තමයෙක් පවා උපදේශ කෝලිත දෙන්න හම්බුනාම කියන්නේ මේ ධර්මයේ මහා පුදුමයි. නමුත් බුදුරජාණන් වහන්සේ නම් දේශනා කරන්නේ හේතුඵල දහමක් සහ හේතුඵල නිරෝධයක්. හේතුඵල දහමක් කියලා නතර කරේනේ හේතු ප්‍රත්‍ය සහ හේතු ප්‍රත්‍යයන්ගේ නිරෝධය කියලා තමයි පෙන්වුවේ. කවුරු හරි හේතුඵල දහමක් කියන තත්ත්වයට දාන්න එපා. තථාගතයන් වහන්සේගේ එතකොට මහා අස්සජි මහරහතන් වහන්සේලා එහෙම කිව්ව එකේ අද යුගයේදී අපි හරිනේ පඬිතුයෝ වගේ ධර්මය ගැන හරි උගත්තුයි කියලා හිතනවනම් ඒක නේද මෝඩකම. මම කියන්නේ හිතන්න එපා කියලා. එහෙම කවුරුවත් හිතන්න එපා. අපි හරිම නූගත් කියලා හිතන්න, අනවබෝධිතයි කියලා හිතන්න. එතකොට ඔබේ හිතේ ඉඩ හැදෙනවනේ තව ගොඩක් දේවල් ඉගෙන ගන්න, තේරුම් ගන්න. හැමදාම හිතන්න තමන් ගොඩාක් නූගත් කියලා හිතන්න, තමන් ගොඩාක් ධර්මය ගැන නොදන්න කෙනෙක් කියලා හිතන්න. පණ්ඩිතයෙක්ගේ ස්වරූපයනේ. පණ්ඩිතයෙකුට හැමදාම හැගෙන්නේ මම නූගත් කෙනෙක්, මම නොදන්න කෙනෙක් කියලා හැගෙන්නේ. එතකොට පණ්ඩිතයෙක් නොවන කෙනෙකුට හැගෙන්නේ කොහොමද? මං හරි උගත්, මං හරි දැන උගත් කෙනෙක්, මං ඔක්කොම දන්නවා. වටේම තියෙන දේවල් විග්‍රහ කරන්න, විවේචනය කරන්න, බැනවදින්න, නින්දා කරන්න, අපහාස කරන්න, තර්ක කරන්න, වාද කරන්න. කවුද මේ යන්නේ? නූගත් පිරිස, නොපැසුණු පිරිස, අනවබෝධිත පිරිස. ඒගොල්ලන්ට ඇති තරම් ද්වේෂය තියෙනවා, ඇති තරම් වාක්මාලා තියෙනවා, ඇති තරම් තර්කයේ තියෙනවා. ඒ හැම දෙනාම ඒ තර්ක පොඩී නාන්නේ, ඒ පීනන්නේ හැලිය රත් වෙනතුරු කකුළු වදිය කෙලියේ කියන ස්වභාවය වගේ තමයි. මේ සංසාරේ මරණේ නැමැති තත්ත්වය හැම පැත්තකින්ම ගින්දර දම දමා රත් කර කර පවතින පිනුතුනේ. ඒ මුඛවාඩම් දාගෙන හිටියත් එන්නක් ගහගෙන හිටියත් එන්නක් ඩෝස් දෙක නෙමෙයි 100ක් ගහගෙන හිටින් මරණයෙන් බේරෙන්න බෑ. ඒක බේරෙන්න බෑ, ඒකෙන් මිදෙන්න ඕන. මේ මුඛවාඩම් දාන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒක දාන්න ඕන, අපි තේරුම් අරන් ජීවත් වෙන්න ඕන. අපිට කිසිම පිළිතරණක් නෑ, විසඳුමක් නෑ මේ ලෝකේ. ජීවිතේ තේරුම් ගන්නව හැරෙන්න. සියලු සංස්කාර, සියලු සංඥා, සියලු නිමිති අනිත්‍ය කරගන්න ඕන. පින්නතුන් දන්නවද අනිත්‍ය කරගන්න? සියලු නිමිති, සියලු සංස්කාර, සියලු සංඥා, සියලු සංකල්ප, සියලු දිට්ඨීන් අනිත්‍ය කරගන්න ඕන. අනිත්‍ය කරගත්තොත් පින්නතුනි මහා පුදුම සැනසෙල්ලක් තියෙන්නේ. අනිත්‍ය කරගත්තොත් ඒ උත්තමයන්ට තර්කය නෑ. තර්කයේ තියෙන නිමිත්තක් ගාහි පුජ්‍යලයන්ට, අනිමිත්තක් ගාහි උත්තමයෙකුට තර්ක නෑනේ මේ ලෝකෙ. බුදුවරයෙකුට මෝඩියෝ ඉස්සරහා නිහඬව ඉඳීම කිසිම ප්‍රශ්නයක් නෑ. මෝඩියෝ ඉස්සරහා පරාද වීම කිසිම ප්‍රශ්නයක් නෑ. ඇයි ඒ? උන්වහන්සේල තර්කේ නෑ. බුදුරජාණන් වහන්සේ ඕන තරම් අඥාන මිනිසුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම හමුවෙහිදී උන්වහන්සේ නිහඬව වැඩ හිටියා. නමුත් පොත්තුලලේ උන්නේ බුදුහාමුදුරන්ට උත්තර දෙන්න බැරි වුණා. බුදුහාමුදුරන්ට ඔන්න කට උත්තර නැති වෙන්න ප්‍රශ්න ඇහුවා. බුදුහාමුදුරුවෝ නිශ්ශබ්ද වෙලා හිටියා කියලා බුදුහාමුදුරුවන්ව නොහැකි පුජ්‍යලයක් හැටියට කොයි බුකවත් ලියවිලා නැහැ. ඒ කියන්නේ ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් බුදුහාමුදුරුවෝ පහළයි කියලා හිතුවත් බුදුහාමුදුරන් ප්‍රශ්නයක් නැහැ. ඉහළයි කියලා හිතුවත් බුදුහාමුදුරන් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි නම් කැමති නැහැ නේද? කවුරුවත් අපි පහළයි කියලා හිතනවා නම් අපි කැමති නැහැ. අපි හැම තිස්සෙම කැමති අපිව ධනවත් කියලා හිතන්න ඕන, අපිව මැනවත් කියලා හිතන්න ඕන, ගුණවත් කියලා හිතන්න ඕන, බලවත් කියලා හිතන්න ඕන. මෙන්න මේ කරුණු පවත්වා ගැනීම සඳහා මහා පුදුම මහන්සියක් සත්‍යය දක්වන තරණ එක පෙන්වන්න උත්සාහ කරනවා. බලවත් නැති නිසාම බලය පෙන්වනවා, ධනවත් නැති නිසාම ධනය පෙන්වනවා, ගුණවත් නැති නිසාම ගුණය පෙන්වනෝ, නැනවත් නැති නිසාම ඥාණය පෙන්වනෝ, පරාද වෙන නිසාම තර්කය තුලින් ජය ලබන්න කල්පනා කරනවා. සත්වයාගේ හැටි ඔය සත්ව ගති ලක්ෂණ. ඉතින් මේ කතා කරන්නේ අපූරු සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්, දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් දහමක් ගැන මේ කතා කරන්නේ. මෙන්න මේ අගුණ දුර්වලකම් දුරු කරගත්තොත් බුද්ධාදී මහෞත්තමයෝ මේ පෙන්වූ ගුණධර්මය වඩා දියුණු කරගත්තොත්, භාවිතා බහුලීකත කරගත්තොත් ඒ ජීවිතයේ මහා පුදුම සහනයකට සැනසෙල්ලකට පත් වෙනවා කියන එකයි. මොකද්ද අපිට කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ සමස්තය අවබෝධ කරගන්න අපි මේ කරන කියන දේවල් වල ඇති යථාර්ථය. මොකද උත්තරය ශූන්‍යයි, නිෂ්ඵලයි. අපි කරන කියන හැම දෙයක්ම ශූන්‍යයි, නිෂ්ඵලයි. කොච්චර ඉඩ කඩන් තිබුණත්, කොච්චර දේපළ තිබුණත්, කොච්චර වස්තුව තිබුණත්, කොච්චර රන්රිදී මුතුමැණික් තිබුණත්, කොච්චර වටිනා කියන දේවල් භාවිතා කරත්, කොච්චර බල සම්පන්න වුණත් හරිම ශූන්‍යයි වෙනතුනේ. ඒ දේවල් අපි රැස් කරේ වැරදි කල්පිතයකින් ඉඳලා නම්, වැරදි සංකල්පයකින් ඉඳලා නම්, ඒක තමයි වැරද්ද. දැන් මේ භෞතික ප්‍රශ්නයක් වෙනස් කරගන්න නෙමෙයි පින්නතුන්ට මම මේව මතක් කරන්නේ, ආධ්‍යාත්මික ප්‍රශ්නයක් වෙනස් කරගන්න. භෞතික දේ තිබෙන කෙනාට තියෙන එක ප්‍රශ්නෙකුත් මේ නිවන් දකින්න, නැති කෙනාට නැති එකේ ප්‍රශ්නෙකුත් නෑ නිවන් දකින්න. මොකද හේතුව තියෙන කෙනාවත් නැති කෙනාවත් මේ මහ පොළොවේ තියෙන දේවල් කර තියාගෙන ගමන් කරන්නේ නෑනේ, ඔළුවට තියාගෙන යන්නේ. ඒ හැම දෙයක්ම තියෙන්නේ සිතිවිල්ලක් ඇතුළේනේ. දැන් මෙතන අක්කරයක් හිමි දායකයෙක් හිටියත්, අක්කර 10ක් හිමි දායකයෙක් හිටියත්, අක්කර 100ක් හිමි දායකයෙක් හිටියත්, ඒ කවුරුවක්වත් ඒ ඉරකඩම් ගෙවල් 10ක් 12ක් කරපින්නකට ඇවිල්ලා නැහැ. තියෙන්නේ කොතනද? සිතෙහි තියෙන්නේ. තමා පිළිබඳව බාහිර නෙමෙයි තියෙන්නේ, සිතේ තියෙන්නේ. අදිමානය හිතේ තියෙන්නේ. පින්වත්නි, අපි නිවන් ධර්මය හොයන කාලේදී මම හිතනවා හරිම ෂෝ, අපිට මාන්නේ කියලා එකක් ඇති කරගන්න දෙයක් තිබුණෙම නැහැ. දැන් අත්ති සුඛය කියලා එකක මාන්නයක් ඇති කරගන්න පුළුවන්. අපිට නිලයක් තියෙනවා, තානාන්තරයක් තියෙනවා, ධනය තියෙනවා, යාන වාහන තියෙනවා කියලා පිනතුනේ ඇඟට එනවා මාන්නයක් කියලා එකක් එනවා නිකන්. මාරයටවත් බය වෙන්න ඕනේ නැහැ, ලයිෆ් ඉන්ෂුරන්ස් තියෙනවා වගේ. ඉතින් අපි සන්තෝෂ වෙනවා, අපිට එහෙම මාන්නයක් ඇති කරගන්න මොකාක්වත් තිබුණ නැහැ පිනතුනේ. පොඩ්ඩක් මාන්නය ඇති කරගන්න තිබුණේ නිරෝගීකමයි, තරුණ බවයි විතරයි. ඒත් අපි වයසක හාමුදුරුවෝ නිතරම දකින නිසා, හැමතිස්සේම කහින හාමුදුරුවරු හිටකපු නිසා, හැමතිස්සේම රෝගාබාධවලින් පෙළෙන හාමුදුරු දැකපු නිසා අපි දැනගත්ත අපිත් මේ වයසට යනකොට මේ වගේ වේවි කියලා විදර්ශනාවක් ඉබේම වැඩුණ පෙන්නතුනේ. මොකද අපි වැඩ ඉන්න කාමර පේළිවල අර වගේ වයසක දුරවල හාමුදුරුවරු ඉන්නවා. ඒ හාමුදුරුව වැරදිලා දස් සෙට් එක බොන වීදුරුවට දානවා. ඒ දස් සෙට් එක දාපු වීදුරුවෙම උතර බොනවා. හැපේන්නේ නැති කම. දස් සෙට් එක තියාගෙන පිඟාන අයිනේ කෑම කනවා, කෑම කාලි කරලා අයින දස් සෙට් එක දාගන්නවා. එහෙමත් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් දැක්කහම ජීවිතේ මේක නේද උරුමය, මේ 2021 නේද, 2031 වෙනකොට, 41 වෙනකොට, 51 වෙනකොට, 61 වෙනකොට කොහොමද? අපි 2061 මෙතන මේ වගේ දේශනාවක් කරනකොට මේ විනතුන් ඇවිල්ලා බණ අහයි නේද? ශූන්‍යයිනේ. කොහේ හරි අපි ඔය චිමිනියක දවා අලු කරලා ඇති ලොකු ඈතක් නෙමෙයි, 10යි 20යි 30යි 40යි තව 50ක් ඉස්සරහට යවන්න තියෙන්නේ. නමුත් අපි දන්නවා අවුරුදු 100ක් ජීවත් වෙන්නේ නැහැ කියලා.
ඒ නිසා 50 පෙන්නට පස්සේ ඉතින් මේ අපිට හිතන්න බෑනේ තව 50ක් තියෙන කියලා.
මෙන්න මෙහෙම දේවල් අපිට වැටහෙනකොට අපේ හිතට පුළුවන්ද මේ ලෝකයේ ඇත්ත දැන දැන අර දෘෂ්ටිවල එළබගෙන ඉන්න? ඇත්ත දැක දැක අපි දෘෂ්ටිවල එළබගෙන ඉන්න. නිවන් දකින්නේ උපත්ති ඉඳලා මරණය දක්වාම. මරණයෙන් එහාට තුන්මාසෙ දානෙත් ගැන හිතන මිනිස්සේ එහෙව් කෙනෙකුට ජීවිතේ මහා පරිණත බවක් ලැබෙනවා. රාහතුන්ගේ ජීවිතේ මලමිනියක් වෙන්නේ කියලා සමහර අවස්ථාවල දේශනා කළා තියෙනවා. මහා කච්චායන මහරහතන් වහන්සේ ඇනි උත්තමයා මලමිනියක් වෙන්නේ. රාහතුන්ගේ ජීවිතේ තුවාලයක් gaduwakse නඩත්තු කරනවා කියනවා. කියන තුවාලයකට හොඳට බෙහෙත් දාලා පරිස්සම් කරලා තියාගත්තට කාට හරි කියන්න පුළුවන්ද මෙයා තුවාලේ වට කරගෙන හොඳට ප්ලාස්ටර් දාලා හොඳට තියාගෙන ඉන්නවා, ඒ නිසා තුවාලයට ආදරෙන් තියාගෙන ඉන්නවා කියලා කියන්න බෑනේ. තුවාලේ හොඳ කරගැනීමේ අදහසින් තියන් ඉන්නවා මිස තුවාලයට ආදරයට නෙමෙයි තුවාලේ පරිස්සම් කරන්නේ. තුවාලේ සනීප කරගන්න. එහෙමනම් ප්‍රහාණය කළ යුතු ධර්මයක් හැටියට දකිනවා. දැන් පින්වත්නි මේ බණ ටික අහගෙන ඉඳී පින්නතුන් ආපහු සංඥාගත වෙනවා. එහෙම නැත්නම් නිමිත්තක් ගාහේ වෙනවා. දැන් අනිත්‍යයි කියලා ගත්තොත් එහෙම ඒක නිමිත්තක් ගාහේ. නිට්ටයයි කියලා ගත්තොත් එහෙම ඒකත් නිමිත්තක් ගාහේ විදියට තමයි ගන්නෙ. නමුත් අනිත්‍යයේ අර්ථයේ ඊට එහා තියෙන දෙයක්. අනිත්‍යට අර්ථයක් නැහැ. දැන් නිමිත්තක් ගාහේ ඉන්න කෙනෙකුට මොකද හිතෙන්නේ? අන්න අපේ නිමිත්ත බින්දා මේ යකා කියනවා අනිත්‍යට අර්ථයක් නැහැ කියලා. අනිත්‍ය කියන්නේ මොනතරම් ගැඹුරු අර්ථයක් තියෙන එකක්ද? බුද්ධාගමේ වැදගත්ම කාරණේ අනිත්‍ය තමයි. මෝ අනිත්‍යට අර්ථයක් නැහැ කියලා කිව්වා. මරාපිය කොටාපිය ඕක විනාශ කරපිය කියලා නැතින සංකල්පය. මොකද හේතුව? නිමිත්තක් ගාහේ බව නිසා. මතක තියාගන්න බුදුරජාන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා ඔබ බය නැතුව පොල් ගහක් පෙන්නලා කොල්ලක් ඉස්සරහ ඉන්නවා කියලා හිතන්නකො බුදුහාමුදුරු. ඔබ බය නැතුව බුදුහාමුදුරන්ට කියන්නේ මේක දෙල් ගහක් කියලා. ඔබට දෙන උත්තරේ කුමක්ද කියලා ඔබ දන්නවද? ඔබ බය නැතුව කියන්න බුදුරජාණන් වහන්සේට මේ පොල් ගහ ඉස්සරහට කියලා මේක දෙල් ගහ කියලා කියන්න බය නැතුව. බුදුහාමුදුරු දෙන උත්තරේ නෑ පින්වත් මේක පොල් ගහක් කියලා කියයිද? නෑ. එහෙම හිටියොත් ඒ තර්කයක ඉන්නේ නිමිත්තක් ගාහිවනේ ඉන්නේ මේක පොල් ගහ කියලා නිමිත්ත අරගෙන. එන්නේ මේක තමයි පින්වත්නි හරි අපූර්ව තැන් විතරයි මං අහුල ගන්නේ. සත්තු බව කෑම අහුලනකොට ඒ සදා දන්නවනේ ටග්ගාල ගල් කැට අහිං කරලා තමන්ගේ වී ඇටේ අහුල ගන්න හාලැටේ අහුල ගන්න දන්නවා. ඉතින් හොඳ ධර්මයක් හොයාගෙන යන කෙනෙක් හැටියට අපිට හැකියාව තියෙන්න ඕන පොත්තෙන් ලිල්ලෙන් ඇරලා මදේ විතරක් අරගෙන කන්ට. ඒ වගේ පෙන්නුතුනේ අපි අර පොතු ලෙලි ටික ඔක්කොම කාලා ඉවරලා බඩනරක් කරගන්නේ අවශ්‍යම ධර්මකාරණ ලස්සනට ගන්නවා. ඒක තමයි වැදගත්. එතකොට බුදුරජාණන් වහන්සේ ඔබට දෙන උත්තරේ කුමක්ද? මේක දැන් ඔබ මේක හැබෑට පොල් ගහක්.
නමුත් අපි තර්කානුකූලව කියනවා ගිහිල්ලා ඒක වෙනස් කරන අර්ථයෙන් ඕක නෑ ඕක දෙල්ගහ. පින්වත් මේ ওই විදිහට මේ බුදුරජාණන් වහන්සේටත් ඇවිල්ලා තියෙනවා තර්ක ওই විදිහට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ භික්ෂූන් මැන බල්ලා තියෙනවා. අවබෝධයට පත් වූ රහතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියලා තියෙනවා ඔබ කිසිම දෙයක් අවබෝධ කරගෙන නැහැ දරාගෙන නැහැ කියලා කියනවා. අවබෝධයට පත් වෙච්ච කෙනාට ගිහින් කියනවා ඔබ අවබෝධයට පත් වෙලා නැහැ කියලා. මොකද ඒ උත්තරේනේ වැදගත් වෙන්නේ නේ. ඒ උත්තරේ තමයි වැදගත් වෙන්නේ. දැන් ඒකට යුගේ දැන් නිකව්වත් අවබෝධයට පත් වෙලා නැහැ. ඔය ඇත්තියක ඔය තනත්තිය ඔය තනත්තා කියලා කිව්වොත් එදා ඉඳලා අපි දෙන්නම් ඕකට පාඩම්වක් උගන්වන්නම් කියලා ඉවරලා එලෝ පාරදී මාව අවබෝධයට පත් උනේ නැහැ කියලා කියනවා. අරේ අවබෝධයට පත් උනා කියලා කියනවා. මේ ඔක්කොම මිමි බලා ගැනීමට හොඳ අවස්ථාවක්. රත්තරන් වතුරට දාලා බලන්න ඕනේ නේ. පිරිමැදලා බලන්න ඕන. එහෙම නැතුව නිකන් දිලිසි දිලිසි තිබ්බට ඔය හරියන්නේ නැහැ. වතුරට දාලා බැලුවාම තමයි තේරෙන්නේ මේක රත්තරන්ද නැද්ද කියලා. ඒ වගේම මිනිස්සු පරීක්ෂාවට ලක් කරන්න ඕන. එතකොට තමයි තේරෙන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මාන්නය කොහොමද කිපිලා පෙරලිලා බුබුරු බුබුරා ඉන්නේ කොහොමද කියලා බලන්න ඕන. ඉතින් මං මිනිස්සුන්ට ඒ දවස්වල තරහ යනවද කියලා පරීක්ෂා කරලා බලනවා. පස්සේ මං අතහැරලා දැම්මා ඒක. ඇයි? පරීක්ෂා කරන්න දෙයක් නැහැ කොහොමද තරහ යනවනේ. තරහ යනවා කියන පරීක්ෂා කරන්න ඕනේ කොහොමද තරහ යනවා. ඉතින් පරීක්ෂා කරන්න එකේ කිසිේස්ත තේරුමක් නැහැ. මේ මිනිස්සුන්ගේ තියෙන ආදරය, කරුණාව, දයාව, සෙනෙහස අපරිමිත නැහැ. සීමිතයි. මේ මිනිස්සුන්ගේ ජීවිතේ ප්‍රකාශන සිනාව යම් කිසි රාජකාරියක් හැටියට, ජොබ් එකක් හැටියට තියෙන කාර්තව්‍යයක් වගේ දෙයක්. මේ පුහුදුන් මනසකින් පිනතුනි අපරිමිත දයාවක්, කරුණාවක් බලාපොරොත්තු වෙන්නපත් දරුවන්ගේවත්. දරුවොත් ලෞකිකයිනේ. දරුවොත් ඉතින් සන්තෝෂයි දෙනකම්. දරුවරත් අධිමදි වෙච්ච දවසට උත් නඩු දානවා. මොද ඕන තරම් මේ මව්පියන්ගේ දේවල්ට නඩු දාගත්ත මේ දරුවෝ ඉන්න නිසා මම මේ කියන්නේ. ඒ නිසා දරුවන්ගේ සෙනෙහස දයාව පවා සීමිතයි, අපරිමිත නෑ. මව්පියන්ගේ පවා සෙනෙහස දයාව අපරිමිත නෑ. බුදු කෙනෙක්ගේ වගේ අපරිමිත නෑ. ඒගොල්ලන්ටත් පවුලේ අගේ අය ඉන්නවා, අගේ නැති අය ඉන්නවා. තමන් වගේ කාට කැමති, එක්කෝ කොල්ලට කැමති, එක්කෝ කෙල්ලට කැමති, එක්කෝ උදව් කරන කාට කැමති, නැත්නම් ළඟ ඉන්න කාට කැමති, මොකක් හරි එහෙමත් සැකසෙනවා. ඒක අපරිමිතයි කියලා නිකන් හිතන් ඉන්නවා. ඉතින් අර සමාජයේ ඉන්න අනිත් අයට වඩා පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒකවත් නැහැ පින්නතුන. ඒකෙන් යැපෙන්න, ඒකෙන් හිතාගෙන ඉන්න එපා. බුදුහාමුදුර දේශනා කළා තියෙන පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහඤ්ඤති. මට පුතුන් ඉන්නවා, මට ධනෙ තියෙනවා කියලා හිතන්නේ කවුද? බාලයෝ කියලා කිව්වා. දැන් ඔබ හිතාගෙන යම්කිසි මාන්නයකින් ආඩම්බරයකින් ඉන්නවා නම් මං කොල්ලෙක් හදලා තියෙනවා, මාව කොල්ල බලාගනි. මං දරුවෝ හතරක් හදලා තියෙනවා, හතර බලාගනි. මං පහක් හදලා තියෙනවා, පහ බලාගනි කියලා ඒ බොරු. මනසේ තැන්වල රඳවන්න එපා. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ පොල් ගහට දෙල් ගහයි කියලා කිව්වත් දෙල් ගහට පොල් ගහයි කියලා කිව්වත් උන්වහන්සේලා නෙමෙයි කැළඹෙන්නේ. හොඳට සිහිය පිහිටවාගෙන ඉන්න දෙල් ගහට පොල් ගහයි කියන මිනිස්සෙක් ඇවිල්ලා පොල් ගහට දෙල් ගහයි කියන ඔබ ඉස්සරහා අකම්පිතව ඉන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන. ඔබට පුළුවන්ද? ඔබට පුළුවන්ද? ඒ කියන්නේ ඔබ හොඳ කෙනෙක්, ඔබට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් නරක කෙනෙක් කියනවා. ඒ වගේ දෙයක් නෙනේ. එහෙනම් එතනත් අපිට අකම්පිතව ඉන්න පුළුවන්කම තියෙනවා. මේ කතා කරන්නේ ගැඹුරු ආධ්‍යාත්මයේ තුලින් බාහිර ප්‍රතිචාරයක් තුලින් නෙමෙයි. ඒ නිසා බාහිර ප්‍රතිචාරයක් ලබා දෙන හැම මොහොතකම ඒක කම්පනයක් කියලා කියන්න බෑ. බුදුහාමුදුරන් වසලයා කියලා ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ වසල ගුණ තියන්නේ මොනවද කියලා ඔබ දන්නවද කියලා අහනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් අනු බුදුහාමුදුරන්ට ගේන්න ගිහිල්ලා අන්න ඇහුවා මෙහෙමයි තර්ක කරා. එහෙම නෙමෙයි. ඒක බොහොම ගැඹුරු තමන්ගේ හදවතට දැනෙන දෙයක් ඒක. එහෙම නැතුව අපි වාචිකව නිහඬව හිටි පමණින් නොසෙල්ලෙන පුජ්‍යලෙක් කියලා මනින්න යන්න එපා. තේරුණා නේද? වාචිකව ප්‍රකාශන නොකර හිටියාම අන්න ඉවසුහාරහාමුදුරුව අතන අර සමාව දුන්න කියලා හිතන්න එපා. හරිස පස්සේ කියලා පලි ගන්නවා. ඒත් ඒ වෙලේ නිහඬව ඉඳලා. එතන නෙමෙයි තියෙන්නේ. සිත වෙනම තැනක තියෙන්නේ. මිනිස් සිත කියන්නේ හරියට වෙනතන සර්පය වගේ. සමහර සත්තු කාපු වෙලාවට විසයි පස්සේ විස නැහැ. සමහර සත්තු ඉන්නවා කාපු වෙලාවට විස නැහැනේ. පස්සේ තමයි විස. ඒ ගැරණිය වුණත් විස නැහැ කියලා කිව්වට ගැරණිය කාලා ගොම පෑගුණොත් නයි විස හට ගන්නවා. ජනවහරි තියලා තියෙන්නේ මේ නයා ගොම ගොඩ අස්සේ හැංගුවා කියලා විස ගන්න එකයි. ඉතින් අර ඒ වගේ මහා අමුතු තත්ත්ව තියෙන විස සහිත මනසවල් වල තියෙන ස්වરૂප වෙනස්. සමහර මිනිස්සු සමහර දේවල් වලින් පරිගලා අරගෙන තියෙන අවුරුදු ගාණක් ගියාට පස්සේ. එහෙනම් මිනිස් සිත මහා පුදුම විදියට මහා විස සහිත එකක්. මෙන්න මේ විස බස්සන එකට තමයි කියන්නේ මමත්වේ දුරු කරනවා කියන එක. තමා ළඟ තියෙන විස බස්ස ගන්න එකට තමයි මමත් ඉදිරි කරගන්නවා කියලා. විස නැහැ. විස නැසල. විස නැහැ කියන්නේ අකුසල් නැහැ කියන එක. විස නැහැ කියලා කියන්නේ පව් නැහැ කියන එක. ඔබ ළඟත් විස තියෙනවද කියලා බලන්න. විස බස්සන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්මයේ මෙනෙහි කරන්න එක තමයි තියෙන එන්නත. මෙහෙත ඒක. මිනිස් විස අනිත් සියලු විෂයන් පරදවා යන විසක්. මිනිස් ගුණ අන් සියලු සත්වයන්ගේ ගුණ පරයා යන ගුණයක්. ලෝකේ දියුණුම සත්වයා ලෝකේ නොදියුණුම සත්වයාත් මේ සාමයි. ලෝකේ යහපත්ම සත්වයාත් ලෝකේ කුරිරුම සත්වයාත් මේ සාමයි. ඔබට ඒක තේරිලා නැද්ද? මේ සමාජය තුළ ජීවත් වෙද්දී පවතිද්දී ඔබට ඒක තේරලා නැතිනම් මේක මහා පොදුමයක්. ඔබේ විස තේරුම් අරගෙන ඔබ විස නසා ගන්න, විස දුරු කරන්න, ඔබේ මනස 100%ක් ලෝකෝත්තර ගුණයට සුදුසු වුණාම එතෙන්ට මේ ලෝකෝත්තර ශක්තිය සම්ප්‍රාප්ත වෙනවා. අපි කියමු පින්නතුනේ කල්පනා කරමු උදාහරණයක් වශයෙන් මේ වගේ භාජනයක් ගමු. භාජනයක් අරගෙන අපි මේක ඇතුළත නොයෙකුත් භාණ්ඩ ගෙඩි වර්ග ඇට වර්ග පුරවා තියෙනවා. ඒකෝර අපිට කියන්න බෑ මේක හිස් බවින් පිරුණු භාජනයක් කියලා. යම් යම් දේවල් වලින් පිරීලා තියෙනවා. නමුත් අපිට මේක අවශ්‍ය කරන අවකාශයෙන් පුරව ගන්න. මොකද අපිට අවශ්‍ය කරන්නේ අවකාශයෙන් පුරව ගන්න. දැන් බලන්න මේ මේක අභ්‍යන්තරේ ඔය අවකාශයෙන් පිරීලා තියෙන්නේ. අපි හිතමු භාජනය කියන්නේ අපි කියලා. තමා කියලා හිතන්නකො භාජනය. රහතුන්ගේ සිත පින්නතුනේ අනිමිත්තක් ගාහේ කියන්නේ ඉතින් මේ මේ අනිමිත්තක් නේ අහුවෙන්නේ නැහැ නේද? අවකාශයේ පිරුණාට පස්සේ ඒක නිමිත්තක් නැහැ නේ. මේක ඇට කෑලි හෝ කැබිලිති කෑලි හෝ යමක් තිබුණොත් ඒව තමයි නිමිති. දැන් අවකාශයෙන් මේක පුරව ගන්න ඕන නම් ඔබ නිමිත්තක් ගාහේ වීම තුල තියෙන අවිද්‍යාව දැක දැක අවබෝධයෙන් ප්‍රහාණය කරන්න. දෙයක් නිකම්ම නිකම් අනිත්‍යයි කියලා ප්‍රහාණය කළා හරියන්නේ නැහැ. තාවකාලිකව යටපත් කළා හරියන්නේ නැහැ. හැමදේම ආයි නොඇලෙන විදියට අත්හරින්න නම් අවබෝධයෙන් අත්හරින්න ඕන. ඒක හොඳට වටහා ගන්න. ඒක මේකේ ඉතාම වැදගත් කාරණේ. දැන් ඔබ ගෙවල් අස්පස් කරනවා. මොන හරි කොළ කෑල්ලක් අහුවෙනවා. මේම කොළ කෑල්ල නොබලා වීසි කරන්නේ නැහැ. වීසි කරන කලින් ආයෙ චුට්ටක් කරගන්න පෙරලලා බලනවා. වගකීම් සාගත එකක්ද, වටින දෙයක්ද, ඕමනාද වෙන දෙයක්ද, ලියකේවිල්ලක්ද මොනවද කියලා හොඳට බලනවා. නැත්තම් පොඩි කළා අන්න ගිනිගොඩට වීසි කළා. අන්න ඒකට තමයි කියන්නේ අවබෝධයෙන් වීසි කරන. දැන් ඔබට සැකයක් නැහැ. නිකන් හරි මේක බලන්නේ නැතුව මෙහෙම වීසි කරා ඒක පිච්චුණා. පිච්චුණාට පස්සේ හිතෙනවා මම මෙහෙම ලියුමක් මට අවශ්‍ය වෙලා තිබුණා. ඒ ගත්ත ලියුමක් තිබ්බා. ඒ ලියුමක් දන්නේ අර පිච්චුණේ. දැන් මේ හිත අනවබෝධයෙන් අතහැරපු දේ පිළිබඳව කම්පණයටපත් වෙනවා. ආයි සැකේන් ඒකද වෙන එකක්ද කියලා දන්නේ නැහැ කියලා ඒ ලිපියේ තියෙනවද කියලා හොයනවා. විශාල කම්පණයකටපත් වෙනවා පින්නතුනේ අනවබෝධයෙන් විසිකලොත්. හැමදේම අත්හරින්න යථා භූත ඥාන දර්ශනයෙන් 100ට 100ක් අවබෝධයෙන් අත්හරින්න ඕන. 100ට 100ක් අවබෝධයෙන් අත්හරින දෙයක් පිළිබඳව ආයි තැවීමක් නැහැ. අර කොලේ පිච්චුණයි කියලා මට දුකක් නැහැ. මං ඒ කොලේ දන්නවා ඒක පරණ බිලක්. ඒකේ වගකීම් කාලය අවුරුද්දයි තිබුණේ. දැන් ඒක අවුරුදු 5ක් විතර පරණ එකක්. ඒ භාණ්ඩය දැන් කැඩිලා ඒකත් අයින් කරලා තියෙනවා. ඉතින් ඒකේ බිල අපි තියන් ඉතලා වැඩක් තියෙනවද? අන්න තැවීමක් නැහැ. ඒ නිසා පිනතුනි හොඳට අවබෝධයෙන් මමත්වයේ අත්හරිනකොට හොඳ අවබෝධයෙන් මමත්වයේ අත්හරින්න ඕන. බැඳීම් අත්හරිනකොට හොඳ අවබෝධයෙන් බැඳීම් අත්හරින්න ඕන. මාරය බැඳීම් ඇති කළ දෙන්න ආවා. සිද්ධාර්ථයන්ටත් ආවා, අපිටත් ආවා, කාටත් ආ එනවා. සිද්ධාර්ථයන්ට රජකමට හිත බඳින්න හැදුවා, යසෝදරාවියට හිත බඳින්න හැදුවා, රාහුලයන්ට හිත බඳින්න හැදුවා, ජනතාවට හිත බඳින්න හැදුවා, වස්තු සම්පත් වලට හිත බඳින්න හැදුවා. බුදුරජාණන් වහන්සේට මාරේ ඇවිල්ලා කියනවා, බුදුරජාණන් වහන්සේ ඔය දැන් ඔය බුදු පම ඒ මේ ඔය බණ කියන්න ඕනේ නෑ. මේ මිනිස්සු හොඳට ශාස්ත්‍රීය කරලා සුගිත මුදිත කරලා ධන සම්පත් දීලා සැපයෙන් ආඩ්‍ය කරලා මේ මිනිස්සුන්ට හොඳ සේවයක් කරන්න බලුවන්නේ කියලා යෝජනාවක් කළා. දැන් මහාමුදුරුන්ටත් හිතෙන්නේ අනේ මිනිස්සුන්ට ගෙවල් හදලා දෙනවා, කන්න පැකට් දෙනවා, ඒ මේ දෙනවා. හරි හොඳයි, මං කියන්නේ නෑ කියලා එක දරන්න ඕන. නමුත් ඒ වෙන සිතුවිල්ලක බන්දලා නිවන අහිමි කළොත් මටත් හිතිලා ගලාතෙන් පලාතර ගිහිල්ලා වැව් හදන්න ඕන, වගාවක් කරන්න ඕන, මිනිස්සුන්ට නොමිලේ ලොලු බෙදා දෙන්න ඕන කියලා එහෙම හිතුනොත් මට වරදක් නෑ. ඒ වුණාට ඔන්න ඔය වගේ එකක් පහළ වෙනවා, සිතක් පහළ වෙනවා. බුදුහාමුදුරන්ටත් මාරය සිතක් දානවා. බුදුහාමුදුර දේශනා කරනවා මාරය එක මිනිස්සෙක් සෑහීමට පත් වෙනවා නම් එක් මිනිස්සෙක් වෙනුවෙන් පමණක් මම හිමාල පර්වතයේ රත්තරම් පර්වතයක් බවට පත් කළා. සුදු රත්තරන් ඕන සුදු රත්තරන් කහරත්තරන් ඕනනම් කහරත්තරන් බවට පත් කළා. එක මිනිස්සෙක් වෙනින් හිමාල පර්වතය කියන්නේ හිමාල පර්වතය කියන්නේ මේ 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 අපේ ලංකාවේ තියෙන කඳුවැලි ටික ඔක්කොම එකතු කරත් හදන්න පුළුවන් එකක් නෙමෙයි. මේ තරම් මේක මහා විශාල පැතිරිච්ච මේ අපේ රටටත් වඩා විශාල කඳුගැටයක් නේ. විශාල විශාල කඳුගැටයක්. එතකොට මේක පත් කරලා දෙන්න පුළුවන්. මම ඒ හිමාචල් කියන ප්‍රදේශයට වැඩම කළා තියෙන නිසා මම දන්නවා මේ හිමාල කියන පර්වතේ හිමාල කියන කලාපය ඒ විශාල කලාපයක්. එතකොට මේ මෙන්න මේ ටික තමයි මේ බුදුහාමුදුරුවෝ ඒක අර සමහර වෙලාවට ඉර පායනකොට රත්තරන් වගේ දිලිසෙනවා. අර ඉරව්ව වැටුණාම අර හිම මේ වලට රත්තරන් වගේ දිලිසෙන්නේ. එතකොට මේක පත් කරලා දෙන්න පුළුවන් මිනිස්සෙක් සෑහීමට පත් කරනවා. පත් වෙන්නේ නැහැ. මාත් කුඩා කාලේ වෙනතුනේ කල්පනා කරේ මාව සෑහීමට පත් කරන්න පුළුවන් වෘත්තිය මොකද්ද කියලා මම කල්පනා කළා. ශේස්ත්‍රීය වෘත්තියක් තියෙනවද කියලා. මම දුටුවේ පෙනුතුනේ මේ රටේ ලොකුම ධනවතා වුණත් මම සෑහීමට පත් වෙන්නේ නැහැ කියන එක මම නුවණින් දැක්කා. හැබැයි දැක්කේ නැහැ, නුවණින් දැක්කා. හැබැයි අපි මහාන වෙච්ච පන්සල ටිකක් ධනවත් පන්සලක් නිසා ඉතින් යාන වාහන ඉදුම් හිටුම් පහසුකම් වල තිබුණා, ඉහළටම දේවල් තිබුණා. එතකොට ඒවා අතරත් ඉදදී ඉඳගෙන දකිනවා මේ ලෝකේ තියෙන කොච්චර කෙනා වුණත් පත් වෙනවද කියලා. පත් වෙන්නේ. ඒ නිසා ඔබේ දරුවට ඔබත් හිතන්න, මගේ දරුවට මම පිදුරු තලා කරලා ගන්ද රත්තරන් ගන්දක් කරලා වැට ගහලා දෙනවා. දරුවා සෑහීමට පත් වේද, තෘප්තිමත් වේද? පුතේම මේකෙන් ගෑල ගෑල කඩාගෙන උඹට ඕන ඕන එක ගනින් විකුණලා බෑනේ. ඒවා ඉපයි කියන එක නෙමෙයි ඕන, ඒක තියෙන්න ඕනේ කියන එකත් නෙමෙයි ඕන, ඒවා දිනු කරගන්න ඉපයි කියන එකත් නෙමෙයි ඕන. ඒවා යථාර්ථය දැනගෙන පරිහරණය කරන්න. ඒ කියන්නේ පින්නතුනේ ඒ හැම දෙයක්ම පය පිහිදා ගන්න තියෙන පාපිස්සක් විතරයි, මූණ පිහිද ගන්න තියෙන ටවල් එක තුවායක් විතරයි, ඒව පයට දාගන්න තියෙන සෙරප්පු දෙකක් විතරයි, ඒ කොළුවේ තියාගෙන යන තියෙන දෙයක් නෙමෙයි. ඒවයින් නෙමෙයි අපේ ඥාණයෙන් ගුණයෙන් ධර්මයෙන් තමයි අපිව පරිපූර්ණ කරන්න පුළුවන්, අපිව සාර්ථක කරන්න පුළුවන් අවබෝධයෙන් තමයි. පින්නතුනි මට මේ අවබෝධය නොතිබෙන්න මට මොනවා තිබුණත් නැතත් මම දන්නවා මම සහනෙන්නේ නැහැ කියලා. මට මේ ලෝකේ තියෙන හැම දෙයකටම වඩා අංක එක මොකක්ද? ධම්මං විනා නැති සුඛානත්ත. මට කිසිම මිනිසෙක්වත් කිසිම දායකයෙක්වත් කිසිම අම්මෙක්වත් තාත්තෙක්වත් කාටවත් වඩා මට වටින්නේ බුදුහාමුදුරුවෝ. අර බුදුහාමුදුරුවෝ විතර වටින කෙනෙක් මේ ලෝකේ කවුරුත් නැහැ පින්නතුනේ. ඒ නිසා කොහෙන් ප්‍රශ්න ආවත් පොඩි කාලෙත් නොදන්න කමට හරි මම බුදුහාමුදුරුවන්ගේ බුදු පිළිමයට තමයි ගිහිල්ලා මගේ ප්‍රශ්න කිව්වේ. දැන් පිළිමෙන් එහාට ගිහිල්ලා බුදු කෙනෙක් දැකලා ඉන්න නිසා ඒ බුදුහාමුදුරුව තමයි අපේ විසඳුම. එසා ධම්මං විනානත්ති සුඛානත්තා. මේ අවබෝධය හැරෙන්න පිළිතුනේ අපිට සැනසෙල්ලක් නැහැ. ඔබ හිතාගෙන ඉන්නපා මේ ලෝකෙ දෙයකින් පුජ්‍යලයකින් හරි ධනයකින් හරි යැපෙන්න හිතන්නේ නැපා. තමාට තමාවත් නැත. ඒක හැමදාම පේනවනේ නේ. හැමදාම දිරද්දි මේ ශරීරය තමන්ට තමන් නැහැ කියලා පේනවා. හැමදාම රැලි වැටෙද්දි මේ හැම තමන්ට තමන් නැහැ කියලා පේනවා. හැමදාම ලෙඩ වෙද්දි මේ ශරීරය තමන්ට තමන් නැහැ කියලා පේනවා. දැන් බලන්න මොන නිමිත්තද අපි අල්ල ගන්න ඕන හාමුදුරන්ගේ බණ ටික අහලා, ස්වාමීන් වහන්සේගේ ධර්මයේ ටික අහලා බණ ටික අහලා අල්ල ගන්න ඕන නිමිත්තක් ගාහී වීම නෙමෙයි. අනිමිත්තක් ගාහේ වීම. ඉතින් ආයි ආයි කොහොමද අපි ඒක අල්ලගන්නේ කියලා. ඒ හේතුව නිමිත්තක් ගාහි වෙන විදියටමයි ප්‍රශ්නේ අහන්නේ. ඇයි පොඩ්ඩක් උසස් වෙලා නුවණ වර්ධනය කරගෙන අනිමිත්තක් ගාහි වෙන විදියට මේ ප්‍රශ්නේ අහන්න බැරි? නිමිත්තක් ගාහි වෙන විදියට ප්‍රශ්නේ අහන්න නැතුව අනිමිත්තක් ගාහි වෙන විදියට මේ ප්‍රශ්නේ අහන්න. දෙපින් තුනේ මම කර වැඩි මේ භාජනයේ තිබුණ එක එක කැබිනටි කෑලි පිරিলা. ඇට වර්ග අරව මේවා කවලොමට. මම මේ එක 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 අයින් කළේ අයින් කළ අවසාන සංඥාවක් ඉතුරු වෙලා තිබුණා. මම කියලා ආත්ම සෙනෙහය කියන එක. ආත්ම සෙනෙහය මේ ලෝකේ ප්‍රබලයි කියලා තේරෙන්නේ දරු සෙනෙහසට වඩා, ස්වාමි භාර්යා සෙනෙහසට වඩා, මෞපිය සෙනෙහසට වඩා ප්‍රබලම සෙනෙහය මොකක්ද? ආත්ම සෙනෙහය. ආත්ම සෙනෙහය තුලින් තමයි දරුවා මවගේ ඇඟෙල්ලෙන්නේ. තේරුණා නේද? මවගේ ඇඟෙල්ලෙන්නේ ආත්ම සෙනෙහය තුලින්. ඈ බිරිඳට සෙනෙහය දක්වන්නේ, ස්වාමියාට සෙනෙහය දක්වන්නේ, දරුවාට සෙනෙහය දක්වන්නේ ආත්ම සෙනෙහය තුලින් කියලා තේරුම් ගත්තා. අවසාන සංඥාවත් අවසාන සංඥාවත් ඉතුරු වෙලා තියෙන මොකද්ද කියලා බලලා ඒකත් නිදහස් කරා, රිලීස් කරා. ඒ කියන්නේ අවසාන මේ මේ භාජනය ඇතුළේ තිබුණ අවසාන කැබිලිටි කෑල්ලත් මම අරගෙන ඒක පිටින් තියෙනවා. ඊට පස්සේ ඒක ඇතුළේ මොකවත්ම නැහැ. අන්න සම්පූර්ණයෙන්ම 100%ක් මේ භාජනය අවකාශයෙන්, විශ්ව ධර්මයෙන්, ස්වභාව ධර්මයෙන්, තථාගතත්වයෙන්, සම්මා පනිහිතං චිත්තං කියලා කිව්වෙ එතෙන්ට. අර මිත්‍යාව සහ මුලින්ම දුරු වුණාට පස්සේ සම්මා පනිහිතං චිත්තං කියන විදියට මේක ස්වභාව ධර්මයෙන්, තථාගතත්වයෙන් පිරී ගියා. එවිට අර දික්ටිගත භාවයක් නැති ඉන්ද්‍රියන් ටිකක් ලැබුණා. දික්ටි සම්පයුක්ත නෙමෙයි. ඔව්. දික්ටි නැති. දික්ටි සමග එකතු වෙලා නෙමෙයි, දෘෂ්ටි සමග එකතු නොවුණු දර්ශනයක් පහළ වෙන පටන් ගත්තා. ඊට පස්සේ ඇහැලුත් අන්න එකට කියනවා චක්කුණා සංවරෝ සාදු. ඇහැ සංවරයි. කන සංවරයි. නාසය සංවරයි, දිව සංවරයි, ශරීරයේ සංවරයි, හිත සංවරයි. සංවරයි කියලා කියන්නේ නොකනු බී ඉන්නවා එහෙමනම් නෙමෙයි. හෙමින් කනවා, ටිකක් කනවා කියන එක නෙමෙයි. ඇස සංවරයි කියන්නේ මෙහෙම හිමින් බලන එක එහෙමනම් නෙමෙයි. ඒ හිමින් බලන කට්ටිය ඉන්න ඕන තරම් කුඩු ගහපු අය ඉන්නවා, ගජ ගහපු අය ඉන්නවා. නැත්තම් ඇස්වල ස්වභාවික පිහිටීම් අනුව එයාගේ ඇස් නිකන් අමුතු රටාවක තියෙන කට්ටිය අපිට ඕන තරම් සමාජයේ ඉන්නවා. ඇස් දෙක නලියන්නේ එහෙම නෙමෙයි. ඒව නෙමෙයි. ඇහැ තුළ දිට්ඨිය නෑ. හද තුළ සක්කාය කියන ස්වභාවය නෑ. මම කියන ස්වභාවය නෑ. හරිම ලස්සන දහමක් පෙන්වත්නේ. හරිම ලස්සන දහමක්. සම්පූර්ණයෙන්ම සත්වයා පුජ්‍යලයා කියන නිර්මාණය බිඳ දැම්මට පස්සේ උදා වෙන අලුත් ලෝකය, නව ලෝකය. සත්වයා පුජ්‍යලයා කියන කෙනාව බිඳ දැම්මට පස්සේ උදා වෙන නව ලෝකේ එක හරිම ලස්සනයි. නිදහසේ දකින්න පුළුවන්කම ලැබෙනවා මම නැතිව. ඇසෙන් නොවේ ලෝකයේ දකින්නේ, කනින් නොවේ ලෝකයේ ශ්‍රවණය කරන්නේ, නාසයෙන් නොවේ ලෝකයේ ආග්‍රහණය කරන්නේ, මුවින් නෙවේ කතා කරන්නේ. විශ්ව භාෂාවක්. හිතෙන් සංකල්පයෙන් නෙමේ මේ ලෝකය ගැන හිතන්නේ. සත්වයෙක් හැටියට, පුජ්‍යලයෙක් හැටියට, ආත්මයක් හැටියට, ආගම, ජාතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක් තබාගෙන නෙවෙයි තවදුරටත් උන්වහන්සේලා වැඩ ඉන්නේ. ඒ සියල්ලගෙම ඉවත් වෙලා ඒක පුහුදුන් අයට හොයන්න බෑ පින්නතුනේ, ඒක කොයි විදියට තියෙනවද කියලා. පුහුදුන් කෙනෙක් කොහොම පරීක්ෂා කරන්නද? භාෂාවක් ගැන නොදන්න මනුස්සයෙක් ඒ භාෂාවෙන් කියවෙන දේවල් ගැන දැනගන්නවා කියලා කිව්වොත් ඒක අවිද්‍යාව, බොරුවක්නේ. ඒ වගේ ලෝකෝත්තර ධර්මයක් නොදන්නා කෙනෙක්, අනවබෝධිත කෙනෙක් ඒ ලෝකෝත්තර ධර්මය පිළිබඳව සොයනවා, ඒ ලෝකෝත්තර පිළිබඳව දැනගන්න උත්සාහ කරනවා කියන්නේ ඒක නිෂ්ඵල දෙයක්. එසා ලෝකෝත්තර ධර්මය අඳුනගන්න හැකියාව ලැබෙන්නේ ලෝකෝත්තර අයකුටම පමණයි. ඒ නිසා පුහුදුන් අය මහා නිෂ්ඵල වැඩක් කරන්නේ, මේ රහතුන් හොයන්න යනවා, මාර්ගඵලලාභීන් හොයන්න යනවා, ඔය වැඩේ නතර කරන්න. ඔක අන්ධෙක් චිත්‍රාගාරයක් බලන්න ගියාම වගේ වැඩක්. තේරෙන්නේ? ලස්සනම චිත්‍රාගාරයක් බලන්න යනවා, ඩොලර් සෑහෙන ප්‍රමාණයක ටිකට් එකක් අරන්, ඈ 10,000 ගානක ටිකට් එකක් අරගෙන මෙයා යනවා මම චිත්‍රාගාරයක් බලන්න යනවා. ඒක ලස්සනම චිත්‍ර තියෙනවා කියලා අන්දේ චිත්‍රාගාර බලන්න යනවා වගේ වැඩක්. පුහුදුන් අය, ඒක නිසා පුහුදුන් කෙනෙකුට කරන්න තියෙන පළවෙනි පියවර සාර්ථක කරගන්නේ තමයි තමන් මාර්ගඵලයකට එන්න. ඊට පස්සේ මම රහතුන් හොය හොයා යනවා කියලා කියන්නේ. බොරු රහතුන්, ඇත්ත රහතුන් ඔක්කොම හොය හොයා යනවා කියලා කියන්නේ. සියල්ල බොරුවක් කියලා ලෝකේ, සියල්ල මිත්‍යාවක් කියලා ලෝකේ තේරුණාට පස්සේ පින්වත්නි, මේ ලෝකේ ඇත්ත බොරු ආයි හොයන්නේ. මොකද මේ සියල්ලම මායාවක්. ඔබ සියල්ලම මායාවක් ගන්න කොයිබකවත් නිමිත්තක් නැහැ. ඊට පස්සේ හරි රහතුන් හොයලා ප්‍රශංසා කරන්නත් නැහැ, වැරදි රහතුන් හොයලා නිඳා කරන්න ඕනත් නැහැ. මොකද තමන් තැනකට ඇවිල්ලා ඉන්න ඕනේ. ඒ තැන ඉද්දී එහෙම තමයි වැඩ කරන්නේ. ඇලීම් ගැටීම් දුර්ලන අවස්ථාවකට පත්වීමනේ නිවන් ධර්මය කියලා කියන්නේ. ඇලෙන්නේ ගැටෙන්නේ ආත්ම සෙනෙහ ඇතුළෙන්. ආත්ම සෙනෙහය දුර්ලන්න. ආත්ම සෙනෙහය තිබුණොත් සක්කාය දිට්ඨිය. ධර්ම කරුණන් ලෝකේ අනන්ත අප්‍රමාණ ඇති. නමුත් ඒව වැඩන්නේ. ඔබට මේ මොහොතේ තිබෙන්නේ කුමන අවශ්‍යතාවයක්ද? ඔබ මේ මොහොතේ ලබාගත යුත්තේ ඒ අවශ්‍යතාවය. කෑම ලෝකේ ඕන තරම් තියෙන්න පුළුවන්. නමුත් ඔබ මේ මොහොතේ තියෙන්නේ ඔබට පිපාසයක් නම් ඔබ ගන්න ඕන වතුර ටිකක්. ඔබට මේ මොහොතේ තියෙන බත් ටිකක් ගන්න පිපාසය මේ බරිකින්නක් නම් ඔබ මේ මොහොතේ ගන්න ඕන බත් ටිකක්. අන්න ඒ වගේ ධර්ම ලෝකේ ගොඩක් තියෙන්න පුළුවන්. ඕව ගැන සාකච්ඡා කරන්න, ඕව ගැන ඉගෙන ගන්න යන්න එපා. තමන්ට මේ මොහොතේ මොකක්ද ඕන? මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? මේ මොහොතේ මොන වගේ ගැළවීමක්ද මට ඕන කියලා කල්පනා කරලා මේ මොහොතේ අවශ්‍ය කරන පිළියම සොයා ගන්න, අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. නැත්තම් ලෝකෙම තියෙන කෑම බල බල යනවා බඩිකින්නේ. හරක් බලාගන්න කිරි රස නොදන්නා මේ මිනිස්සුය හැටියට බුදුහාමුදුරු පෙන්වුවේ ඒගොල්ලෝ. හරී පණ්ඩිත වාක්‍ය වලින් ධර්ම සාකච්ඡා, ධර්ම සංවාද අන්තර්ජාලය බලන්න. පොඩි පොඩි ගොපලු කොළු ගොපලු කොල්ලෝ එකතු වෙලා ලොකු ධර්ම සාකච්ඡා, ධර්ම කතිකා. කිරි රස නොදන්න ගොපලු කොළු හරක් බලනවා. කිරි රස කියලා අදහස් කරේ මොකද්ද? හරය, වටිනාකම, පෝෂණය. ඒ වගේ ධර්මයේ තියෙන හරය, පෝෂණය, වටිනාකම ජීවිතයට එකතු කරගන්න. ඒ ගොපල ගොලුවන්ට කිරි හම්බෙන්නේ ලේසියි. ඒ කිරි ටික දොල හැරලා විකුණනවා. එයාට ඒ දවසේ රුපියල් 2500 හම්බෙන්නේ නැති. එයා ඒ පඩියත් තරම් ගිහිල්ලා පානු සම්බෝලිකුයි කනවා නැති. දැන් මොකද කරන්න ඕන පින්තුනි? මේ භාජනේ හිස් කරන්න ඕන. භාජනෙන් එක එක අරගෙන එළියට දාන්න. ඔබයි භාජනය. එක එක හිස් කරන්න. භාජනේ සියල්ල හිස් වුණාට පස්සේ හඳුන්න භාජනේ විතරක් තියෙනවා කියයි. ඔව් භාජනේ තියෙයි. භාජනේ ඔබ වසර 60ක්, 70ක්, 80ක්, 90ක් 100ක් ගත වෙද්දී භාජනේ දිරල යයි. ඒක නේද යථාර්ථය? භාජනේ තියෙන තුල තියෙන දේවල් ටික හිස් කළාට පස්සේ භාජනේ දිරල යයි. අපි හිතමුකෝ කෙනෙකුට ඕන මේ සංසාරේ යා කැමති නෑ බුදු කෙනෙක් දැකලා, බුදු කෙනෙක් අභියසද නිවන් දකින්න, අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක බෝධියකට යන්න. එහෙම නැත්තම් මතු ගෞතම බුදුහාමුදුරුවෝ වගේ සංසාරේ බුදු කෙනෙක් වෙලා උපදින්න කියන යම් කෙනෙකුට සිටිවිලි පහළ වෙන්න පුළුවන්. එකක් අන්ධභාවය නිසා ඇති වෙන්න පුළුවන්, මෝඩකම නිසා ඇති වෙන්න පුළුවන්, නූගත්කම නිසා ඇති වෙන්නත් පුළුවන්. මොකද අර සමහර අය ඉන්නෝනේ තමන් ගැන ප්‍රමාණයේ දන්නේ නැතුව හිතන අය. එහෙම අයත් ඉන්නවනේ සමාජයේ. ඕන තරම් එහෙම වෙන්නත් පුළුවන් කෙනෙක්ට. කෙනෙකුට සැබෑහින්ම වෙන්න පුළුවන්. සැබෑහින්ම යා ඒ ප්‍රාර්ථනාවක් කරනවා නම් අපිට ඒ ප්‍රාර්ථනාව මතු පිටින් පේන්න තියෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රායෝගික ජීවිතය තුළ ඒ ප්‍රාර්ථනාවට සමාන දෙයක් යා ළඟ දක්නට තියෙන්න ඕන. එතකොට මේ ධර්මයේ දැකලා අතටපත් නිවන් පසකට දා සසරට බැසගෙන සම්මා දිට්ඨිකව සංසාර ප්‍රාර්ථනා යන උත්තමිය ඉන්න. ඒ කියන්නේ තමන් මනස පාලනයට ගත්ත කියන එකයි මේකෙන් අදහස් වෙන්නේ. ධර්මයේ දැක්ක කියන එකෙන් මනස පාලනයට ගත්තාම සසර නවතින ස්විච් එක දානවද, ඔන් කරන එක කරනවද කියලා ගන්න එක තමන්ට ඕන වෙලාව කරගන්න පුළුවන්. ඕනනම් විඳින්නත් පුළුවන්, ඕනනම් නොවිඳින්නත් පුළුවන්. ඕනනම් දකින්නත් පුළුවන්, සම්මතෙන් දකින්නත් පුළුවන්, විශිෂ්ටව දකින්නත් පුළුවන්. මේ ආත්ම ශක්තියක් සංසාරයෙන් ඇවිල්ලා මෙතන මේ කලබන එක එයාව මෙතනින් අයින් කළාට පස්සේ සම්පූර්ණ තමන්ට අයිති ලෝකය. ඒ කියන්නේ තමන්ට කැමති විදිහට පවත් ගන්න පුළුවන්. අදිෂ්ඨානය මත පවත් ගන්න පුළුවන්. දැන් බෝසත්වරු එහෙමනේ. බෝසත්වරේ කියලා කියන්නේ තමන් ඔහි අර පුතජනිය වගේ තැන් තැන් වල ගිහිල්ලා ගහගෙන ගිහිල්ලා ඔහි උපදින්නේ නැහැ. දැන් ඔයත් අහලා තියෙනවා පස්මහ බැලුම් බලලා බුදුවරු ඇවිල්ලා ඉපදුනා කියලා නේ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? තමන්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන් මනසක් තිබුණා. මං උපදින්න ඕන කොතනද? මං යන්න ඕන කොතනද? මං මොනවද කරන්න ඕන කියලා උන්වහන්සේලා දැකලා වැඩ කළා. දැන් බුදු කෙනෙක් එළියට බහැලා ගිහිටලා මොන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවද? කෙනෙක් හිතන්න පුළුවන් අන්න බුදුහාමුදුරුවෝ දන්නේ නැතුව ගිහිල්ලා අහවල් ගමේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා ධර්ම කෝලහලයක් වෙලා කියලා. නමුත් හොඳට මතක තියාගන්න බුදු කෙනෙක් දැනගෙන ඒ ගමන යන්නේ, දැකගෙන ඒ ගමන යන්නේ. දේවදත්ත මහනගරගෙන ඔන්න විශාල අර්බුදයකට පත් වුණා. ඉතින් බුදුහාමුදුරන් සරුවචිතා ඥානෙ තියෙනවා නම් ඇයි දේවදත්ත මහන කරගත්තේ? බුදුහාමුදුර දේශනා කරන මම ඕක දැකගෙන දැනගෙන කරේ ඕක. ඇයි? මෙයා පිටත හිටියා නම් එහෙම. මෙයා කරන සතුරු බලවේගය නිසා අපිට මේ බණ ධර්මයක් මේ ලෝකෙට කියන්නම බැරි වෙනවා. මේ පුජ්‍යලයිල මහාන කරගත්තාම ඩිංගක් හරි සංයමයකටපත් වෙලා මේක සාසනයේ ඇතුලේ ප්‍රශ්නයක් හැටියට මිනිස්සු දකින නිසා මේකට එච්චර මැදිහත් වෙන්නේ නැහැ. මේක හාමුදුරු ප්‍රශ්නයක් කියලා. ඈ ඒක නිසා ඒක ගැන මේ වෙන්නේ දැකලා කරේ. එකක්වත් බුදු කෙනෙක් නොදකපු කරපු දෙයක් දැක්කනේ. බුදුහාමුදුරු දකින මේ පුජ්‍යලයාගේ ද්වේෂ සාගත මනස දකිනවා. සංසාරේ මම මේ වගේ රන් තලියකට කරන ලද දඹරන් තලියකට මේ ඇති වෙච්ච මේ යුද්ධය නිසා ප්‍රශ්න නිසා වෛර බැඳගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා මම නම් කියන්නේ එදා ඒ දඹරන් තලිය දීල යන තිබ්බි කියලා. එතකොට ඒ වගේ සතුරු එන්නේ නැහැ නේද කියලා නෑ. සෑම බුදුවරයෙකුටම සතුරෙක් බිහි වෙනවා. මේ ලෝකේ හැටි මිතෘපාක්ෂික ධර්ම බිහි වෙන, සතුරුපාක්ෂික ධර්ම බිහි වෙනවා. මහා පුදුම ලෝකයක්. හොඳට මතක තියාගන්න පින්නතුනේ, මේ ලෝකය ලාම්බු පත්තු කරගෙන, පන්දම් පත්තු කරගෙන, ඉටි පන්දම් පත්තු කරගෙන ආවා අවුරුදු දහස් ගාන. මේ ලයිට් විදුලි බිබුළු දාගෙන ෆෑන් දාගෙන මේ ඉන්නේ 900 වැනි සියවසේ සහ මේ 2000 සියවසේ, ඈ 1900 ගණන් වල සියවසේ සහ මේ 2000 ගණන් වල මේ සියවසේ අතර තමයි මේ විශ්වයේ අපි දකින මේ ඔක්කොම දියුණු දකින්නේ. එහෙම නේද? නැත්නම් අපේ මුතුන් මෙත් ඔක්කොම ලාම්බු පත්තු කරන් පන්දම් පත්තු කරන් හිටපු අයනේ. ඉතින් මේ දියුණුම කාලේ ඉන්නේ ඔබ. හොඳට මතක තියාගන්න තියෙනවත් නේ. එහෙමනම් මේ කාලයෙන් ඔබ ප්‍රයෝජන ගන්න, ඔබේ ආධ්‍යාත්මයට ඇති කර ගන්න. කින් සච්ච ගවේසි, කින් කුසල ගවේසි. මේ ආනන්ද හාමුදුරු මොකද්ද නොතේරෙන පිස්සු බණක් කියනවා. මොකද්ද මේක පිස්සු බණේ කියලා හරි වැරදි හොයන්න ඕන කියලා හරි හොයන්න. අත්නොමතිකව මම මේක විවේචනය කරන්නේ හරියට දැනගෙනම කොයි වෙලාවක හරි මම විවේචනය පටන් ගන්න ඕන කියලා ආවේගයෙන් මේ විවේචන පටන් අරගෙන හරියන්නේ. මං හරි දේ හරි විදියට ප්‍රත්‍යක්ෂ කරලා මම විවේචනය කරන්න ඕන කියන අදහසින් හරි කල්පනා කරන්න. තේරුණා නේද? සමහර උදවියගේ ධර්මයේ අපි ඇත්තෙන්ම පරිශ්‍රණය කළේ ඒක හරි කියන නිගමනේ නෙමෙයි. මේක හරි වැරදි හොයන්න ඕන කියලා. දැන් මෙහි ආපු අයගෙන් සමහර අය ඇත්ත වශයෙන්ම ධර්මයේ දැකලා තියෙන මේ මොකද්ද මේ හාමුදුරුවන්ගේ වැඩේ කියලා පොඩ්ඩක් බලන්න එන්න ඕන කියලා ඇවිල්ලා තමයි ධර්මයේ දැක්කේ. ඔය හාමුදුරු මෝහනයක් කරනවායි කියනවා, ආරම කරනවායි කියනවා. ඕක මේ මනෝවිද්‍යාවට අනුව මෙහෙමයි, අර විද්‍යාවට අනුව මෙහෙමයි, ඕක මැජික් එකක් වෙන්නේ නැති, බොරුවක් වෙන්නේ නැති කියලා. හැබැයි අර විවේචනයට කලින් පරේක්ෂණය, කරන්න ඕන. එහෙම නැතුව ඉතින් අගක් මුලක් නොදන්න විදියට ඔහේ හරි දෙය මොකද්ද කියලා දන්නේ නැතුව විවේචනය කරන එක ඒක විද්‍යාත්මක විවේචනයක් නෙමෙයි. ඔබ මේක වැරදි කිව්වොත් හරි එක පෙන්වන්න ඕන ඒකේ. අනේ කුසලතාවයේ තියාගෙන විවේචනය කරන්න ඕන. මක් හරි එක වැරදි එක කියලා කියනකොට මම අහන වෙන හරි එක මොකද්ද? හරි එක ප්‍රත්‍යක්ෂව කියන්න ඕන. අහවල් පොතේ තියෙනවා කියලා කිව්වහම හරියනවද ඒක? අහවල් එක වෙන්නේ නැති කියලා හරියන්නේ නැහැ. එහෙනම් ප්‍රත්‍යක්ෂ භූමියකින් තමන් ඉදිරිපත් වෙන්න ඕන. තමන්ට නිවනක් නැතිකොට ලෝකෙට නිවනක් ගැන කතා කරන්න බෑනේ. තමන්ට නිවනක් හදාගෙන ලෝකෙට නිවනක් ගැන කතා කරන්න ලෑස්ති වෙන්න ඕන. දැන් පින්වත්නි නිවනට අවශ්‍ය කරන සියලුම කරුණු කාරණා ස්වාමීන් වහන්සේ දේශනාවක් හැටියට සිද්ධ කළා. සරල විවිධ උපමාවන් වලින් පින්නතුන්ට මේක පෙන්වා දුන්නා, විග්‍රහ කළා දුන්නා. දැන් තමන්ගේ කාර්යය තමයි තමන්ව සුද්ධ කරගන්නක, පිරිසිදු කරගන්නක. ආත්ම දෘෂ්ටියක තමන්ට කවදාවත් සැනසෙල්ලක් ඇති කරලා දෙන්නේ නැහැ. තමන්ව මමත්වයේ කියන එක මානං හඳුනගත්තේ අපායට ගෙනියන්න ආපු දූතෙක් කියලා. තමන්ගේ තියෙන අස්මිමානය, මමත්වය, ආත්ම සෙනෙහය කියන එකෙන් අපිට පව් සිද්ධ කරවන්නේ. තේරුණාද? ආපායට ගෙනියන්න ආපු දූතයා තමයි ඔබේ මමත්වය. ආත්ම සෙනෙහ, ඔබේ ආත්ම සෙනෙහ ඔබව අපායට ගෙනියනවා. හරි, දැන් සමහර මිනිස්සු හිරගෙවල් වල දාලා ඉන්නවා. ඒ මිනිස්සු හිරගෙවල් වල දාලා ඉන්නේ ඇයි කියලා ඇහුවොත්, අද හිරගෙවල් වල ඉන්නේ ඇයි කියලා ඇහුවොත්, තමන්ගේ ආත්ම සෙනෙහ නිසානේ. තමන්ගේ ආත්මයට කවුරු හරි කෙනෙක් බෑන්නා, ගැහුවා, මම ඕක ඉතුරු කරන්නේ නැහැ කියලා මැරුවා. එතකොට එයා ඉන්නේ ඇයි? ආත්ම සෙනෙහය නිසා හිරේ ඉන්නවා. එතකොට ඒ හිරේ ඉඳලා මනුස්සය ඊළඟට අපායට යනවා. එතකොට එහාට ගිහිල්ලා තියෙන්නේ ආත්ම සෙනෙහය නිසා. ඊළඟට ධනයට, නිවෙස්වලට, ගේතොරට, අරකට මේකට දැඩි තෘෂ්ණාවෙන් කා කුටාගෙන, මරාගෙන, බොරු වැඩ කරගෙන, ධනය එකතු කරගෙන නේද මිනිස්සු ජීවත් වෙනවා. ඒ ඇයි? ආත්ම සෙනෙහය නිසා. එතකොට පෙරේතෙක් වෙලා උපදිනවා. පෙරේත ආත්මයක් ලැබුණෝ ගෙවල් දොරවල් වලට මේ ආසත්ත වෙච්ච පෙරේත ආත්ම තියෙන, පෙරේත ශරීර තියෙන පින්වතුනි නැත්තේ නේ? ඒවා අපේ ආධ්‍යාත්මික ඇසින් අපි දකිනවා. තැන්වලට ගියහම, සමහර තැන්වල මිනිසුන්ගේ ශරීරවලට බද්ධ වෙලා ඉන්නවා, ස්ථානවලට බද්ධ වෙලා ඉන්නවා. ඒ පෙරේතෙක් කරේ යාගේ ආත්ම සෙනෙහය. එහෙමනම් ඔබේ ආත්ම සෙනෙහය ඔබට ආදරයක් නම් නෙමෙයි අයගෙන. සිල්වතුන් ගුණවතුන් එක්ක ගැටීමට සලස්සන ඔබේ ආත්ම සෙනෙහය. බුදුවරුන් එක්ක ගැෂ්ඨණයකට පත් කරන ඔබේ ආත්ම සෙනෙහය. එහෙනම් මට පවුරුවන්නේ ආත්ම සෙනෙහය. ධර්මයේ අධර්මයේ කරන්න, අධර්මයේ ධර්මයේ කරන්න පෙළඹෙනවා ආත්ම සෙනෙහය. හාමුදුරු කෙනෙක් ධන තෘෂ්ණාවෙම ඇති කරගත්තොත් එයිම ආත්ම සෙනෙහය තබාගෙන බුදු හාමුදුරන්ගේ නාමය හරි විකුණගෙන ඒගොල්ලෝ නොයෙකුත් ප්‍රෝඩාවල් කරගෙන, අනිත් දේවල් බණ භාවනාවලට බැනගෙන හරි, චෝදනා කරගෙන හරි, ජනප්‍රිය වෙන ක්‍රමවේද හොයාගෙන හරි, ජනප්‍රිය වෙන ශෛල ක්‍රමවේද හරි හොයාගෙන ඔය කීර්තිය, ප්‍රසිද්ධිය, ප්‍රශංසාව පස්සේ යනවා. ධනධාන්‍යයන් දේවල් වලට තියෙන ඒවට ගරහගෙන හරි යනවා. අරයාට මෙයාට තියෙන යාන වාහනේ, අරයා සැප විඳිනු, මෙයා සැප විඳිනු. දැන් මේ කොල්ලෙක් දවසක් කියනවා, මං අහලා මේ හාමුදුරුවරු අපිට බෙන්ස් වලින් ඇවිල්ලා BMW වලින් ඇවිල්ලා අතහැරීම උගන්වනවා කියලා කියා වෛර කරනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරේ මේ කොල්ලට කවදක හරි BMW එකක් ලැබේවා කියලා. ඇයි ඒ කේන්ති තරහ වෛරය? සමහර අය ඉන්නවා මේ හාමුදුරුවන්ට දෙන්න ඕන නැති හාමුදුරුවන්ට දෙන්න ඕන කියලා. ඒකත් එක දීමනාවක් තමයි. සමහර අය ඉන්නවා මහලු නිවාස වලට දෙන්න ඕන දාන්න කියලා හිතනවා. ඒකත් එක දීමනාවක්. ඒක හොඳයි. වෙනතුනේ ඒ විදිහට කල්පනා කරා නම් බුදුහාමුදුරුවන්ට බින්දපාදවත් දෙන එකක් නැහැ. හැමෝම කල්පනා කළා නම් මොකද හේතුව? මේ සුද්ධෝදන රජතුමාගේ පුතාට අපි කන්න තියෙන දේ දෙන්නේ මොකටද? ඒ නිසා ගුණේ සලකා දන් දීම කියන්නේ එකක්. පූජා බුද්ධියෙන් දන් දීම කියන්නේ එකක්. නැතිබරි කම නිසා දෙනවා කියන්නේ තව එකක්. යාචකයෝ නිසා දෙනවා කියන්නේ තව එකක්. බුලන්නුන්ට දෙනවා කියන්නේ තව එකක්. ඒ නිසා මට නම් ওই බුලන්නුන්ට දෙන්නේ, ওই යාචකයන්ට දෙන්නේ, නැතිබරි අයට දෙන්නේවා මට ඕනේ. මං කියන්නේ හැමදාම ප්‍රතිඋපකාර කළාම ඇති ස්වාමීන් වහන්සේ දෙන දෙයක් වටිනාකමක් තිබුණොත් අන්න ඔබ ඒකට ප්‍රතිඋපකාර දානයක් දුන්නත් ඒත් ඇති. එතනින් එහාට ගිහිල්ලා පූජා බුද්ධියකින් දාන බුද්ධියකින් අනග්‍රහිත චිත්තයකින් දානයක් දුන්නට පරිත්‍යාගයක් කළාට කමක් නැහැ. ඒකේ ආනිසංස වෙනම තියෙන්නේ. අර අනුග්‍රහ බුද්ධියෙන් දෙන ඒවායි ආනිසංස වෙනම තියෙන්නේ. ඈ දුප්පත්කම බලලා දෙන දානේ ආනිසංස වෙනම තියෙන්නේ. මෙහෙට ඇවිල්ලා එක්තරා මිනිස්සෙක් අර තනකොළ ලබන මැසිමත් දෙන්න කියලා ඒ මිනිස්සේ ඇවිල්ලා පන්සල දැක්කට පස්සේ මිනිහා තීරණය කළා දිනු මේ පන්සලට දීලා වැඩක් නැහැ කියලා. නෑ ඇත්තෙම දුන්නේ නෑ. පිනුත් අනුමෝදන් කළාට පස්සේ දුන්නේ නෑ. මේ මිනිස්සේ ඒක අද ගේනවා කියලා පිනුත් අනුමෝදන් කළාකට ඒ මිනිස්සේ දුන්නේ නෑ. මොකද හේතුව? ඊ පන්සලට දීලා වැඩක් නැහැ. ඒ එකක් පින්නතුනේ බුදුහාමුදුරන්ගේ පාත්‍රයට දාපු කැවුම ආයිගත්ත මිනිස්සු ඉන්නවනේ ලෝකේ. පාත්‍රයට බෙදපු කැවුම ආයිගත්ත වෙලාවල් තියෙනවා. ප්‍රශ්න ඇතිලා තියෙනවා. ඉතින් මේ ලෝකෙ හැටි. ඒ නිසා මේ ලෝකේ කොයි දේ කොතන තිබුණත් ඒක ඔබේ ගෙදර තිබුණත් මගේ පන්සලේ තිබුණත් ඒව අනුගමනය කරන්නේ ලෝකත් ස්වභාවයක් නිසා අපි කැමති විදිය නෙමෙයි. ඒක ඔබේ ගෙදර තිබුණත් වෙන කෙනෙකුගේ ගෙදර තිබුණත් කොතන තිබුණත් ඒ ගඩොල් කැටේ, ඒ ලී කැටේ, ඒ වස්තුව, ඒ දේවල් අනුගමනය කරන්නේ ලෝකීය ස්වභාවයක් නිසා ඒවා අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අපි කැමති පරිදි පවත්වන්න පුළුවන් කමක් නැහැ කියනවත් නේ. ඒසා ඒව තුළින් ධර්මයට වටිනාකම් හදනවා නම්, ඒව තුළින් දුප්පත් පෝසත්කම් හදා ගන්නවා නම් ඒක යා ළඟම තියෙන දුප්පත්කමක් විතරයි. තේරුණා නේද? දුප්පත්කමක් විතරයි. ඒනිසා ඒ ඔක්කොටම එහයින් තමයි ගුණධර්ම සද්භාවය කියන එක තියෙන්නේ. රුපියල එක අගේ රුපියල නෙමෙයි. රුපියලේක අගේ කෝටි 100ක් වෙන්නත් පුළුවන්. අපිට ඒක තේරෙනවද? රුපියලේක අගේ රුපියල නෙමෙයි. රුපියලේක අගේ කෝටි 100ක් වෙන්න පුළුවන්. මට දුන්න සමහර රුපියලවල් රුපියල් 10වල් වගේ ඒවයි වල මම දැකලා තියෙනවා ප්‍රකෝටි ගණන් අගේ. මොකද මේ මිනිස්යාගේ හිත ඇතුලේ ජනිත වෙන ශ්‍රද්ධාවත් එක්ක පවතින අගේ මම මේ දැකලා තියෙන්නේ. ඒ වගේම ලොකු මුදල් වෙන්න පුළුවන්, දෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක ඇතුලේ අගයක් දකින්න නැති වෙන්න පුළුවන්. අගයක් හැදෙන්න නැති වෙන්න පුළුවන්. ඒක තමාට තියෙන ප්‍රමාණය සහ සාපේක්ෂිතතාවය සහ ඒට දක්වන චේතනාන්විත ගුණාත්මක භාවය තුළ තමයි ඒක උස් පහත් වෙන්නේ. මස් කඩකාරයෙකුට වැඩිපුර සල්ලි තිබුණා. මිනිහා මස් කඩ ව්‍යාපෘති කරනවා. හාමුදුරු කෙනෙකුට මුදල් හතල් තිබුණොත් උන්වහන්සේලා ඒකෙන් ධර්මය දාම් පොතපත ප්‍රවර්ධනය කරනවා, දියුණු පවුණු කරනවා. මාළු කාරයෙකුට තැබෑරුම් කාරයෙකුට වැඩිපුර සල්ලි හම් වුණා මිනිහා තැබෑරුම් වැඩි කරනවා. ඉතින් එහෙම දෙයක් තියෙනවා. එතකොට ඒ නිසා මම කරන්නේත් ලෝක යහපත වෙනුවෙන් ස්වාමින් වහන්සේ කෙනෙක් කවුරු හරි කෙනෙක් ලෝකයාගේ යහපත වෙනුවෙන් යමක් කරයිද ඒකෙන් කිසි වටිනාකමක් අගයක් නැද්ද? එතකොට ඒක හිතනවා නම් ඒක ආනන්ද හාමුදුරුවන්ගේ ධර්ම ප්‍රවර්ධනය, අරක අරහාමුදුරුවන්ගේ ධර්ම ප්‍රවර්ධනය, මේක මේ හාමුදුරුවන්ගේ බිස්නස් එක කියලා දකින්න එපා. ඒක මේ ලෝ බහුජන හිතාය බහුජන සුඛාය. අරක ආනන්ද හාමුදුරුවන්ගේ ධර්මශාලාව, අරක අරහාමුදුරුවන්ගේ ධර්මශාලාව කියලා හිතන්න එපා. ඒ නිසා පොඩි පොඩි විෂමතා ප්‍රභේදනේ මේ තිබ්බත් කුමන කුමන හෝ බණ භාවනා ආධ්‍යාත්මික ගුණයන් දිනු කරගන්න හැම කෙනෙක් තුළම මා වටිනාකමක් දකිනවා. මොකද ඒගොල්ලෝ තමයි කවදක හරි මේ ඉන්දෙකට අවසානෙට එන්නේ. ඒ නිසා ගස්ටන ඇති කරගන්න එපා. ඒ වගේම මොනතරම් ගිහියෝ ගස්ටන ඇති කළත් මතක තියාගන්න ඔය හාමුදුරුවෝ ටික එකට එකතු වුණාම එකට වාඩි වෙලා දානි වළඳනවා තරහම රහ නැහැ. ඒ නිසා නිකන් ගිහියෝ වාද වේද වෙලා මේ කිපිලා ඉඳලා වැඩක් නෑ, වේද බින්න කරලා ඉඳලා වැඩක් නෑ. ආමතුරු ටික එකතු එලඟ උනාට පස්සේ ආයෙ ඔන්න කොන්දර තට්ටු කරලා යනවා මිනිස්සුරේ. හෝම මිත්‍රශීලීව ඉතින් අපි මිනිස්සු හිතනවා අපි අර හාමුදුරුවන්ගේ පස්සේ යන්නේ, මේ හාමුදුරුවන්ගේ පස්සේ යන්නේ, අර හාමුදුරු වැරදි, මේ හාමුදුරු වැරදි. ඒකත් අර දේශපාලකයෝ බෙදාගත්ත ගිහියෝ වගේ තමයි. ඒගොල්ලෝ එකට ලස්සනට කනවබුනවා, ගිහියෝ වෙදිලා ඉන්නවා. මේකෙත් එහෙම තමයි. අර හාමුදුරන්ගේ ධර්මයේ, මේ ආනන්ද හාමුදුරන්ගේ ධර්මයේ, අර සාමිනාතිගේ ධර්මයේ අපි යන්නේ. හාමුදුරු ભેද නැහැ. පඬිතුයෝ කවදාවත් ભેද නැහැ. මම දකින්නේ නබිතුමා ජීසස් බුදු හාමුදුරු එකට එකතු වුණත් බොහොම ආදරෙන් එක කෑම මේසේ ලස්සට කෑම ටික බෙදාගෙන කාවි කියන එක. ඒ වගේ මේ නූතනයේ තිබුණෝ මේ ඒ රිලිජන් සොසයිටි එකක වැඩසටහනක් මම දැක්කා. ලෝකේ ඉන්න ප්‍රධාන ආගමික ප්‍රධානීන් ඇවිල්ලා හිටියා. මේ ඒකෙත් එහෙම මම දර්ශනයක් දැක්කා. ඔක්කොම කෑම කට්ටිය බෙදාගෙන කොමාරු කරගෙන ලස්සනට ඒගොල්ලෝ කනවා බොනවා. ආගමික පූජකයෝ ටික එකතු වෙලා කොහොම ලස්සනට ඒක දලයි ලාමා මහන්සේ සහ අනිකුත් අය ඉන්න මම දැක්කා. රාහුල් දිගට තියෙන අය, පොටර තියෙන අය, ඔටුනු දාපු අය, එක එක ඒක කුරුස දාපු අය ඔක්කොම එකට කනව බොනවා. ලස්සනට උනාසලා කනව බොනවා කියන්නේ බොන්නේ ඇල්ලතුර මේ කන්නේ හොඳ මේ කිරි පළතුරු ඒ වගේ දේවල් මස් මාස දාගෙන කන්නේ. පින්තුනි යහපත් සිතුවිලි ඇති කරගන්න මනස් මානසික හොඳ ජවයක් ඇති කරගන්න පුළුවන් තරම් මේ මස් මාංශ ද්‍රව්‍ය වලින් අපිට ඈත් වෙන්න පුළුවන් නම් අර පෝෂණීය ප්‍රශ්නයක් නිසා මිනිස්සු ගන්නව වෙන්න පුළුවන්. දහමක් හැටියට අපිට කියන්න පුළුවන් ඔබේ කය මනස පිරිසුදු කරන්න නම් සත්ව විස අන්තර්ගත වෙච්ච මස් මාංශ වලින් ඈත් වෙන්න. මස් මාංශ කන කෙනෙකුට යහපත් සිතුවිලි පිහිටන්නේ නැහැ. විශේෂයෙන් දියුණු ජීවීන්ගේ මස් කනකොට, සංවේදීතා ඉහළ ජීවීන්ගේ මස් කනකොට ඒකේ ප්‍රබලතාවය වැඩි. උදාහරණයක් වශයෙන් ගව මස් වෙන්න පුළුවන්, වද දීලා මරන ඌරු මස් වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් කනකොට පෙන්වන්නේ. නිසා ඒ දේවල් වලින් ඈත් වෙලා තමන් පුළුවන් තරම් ධර්මයේ වඩනවා නම් ඉක්මනින් ධර්මයේ වඩා ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් පින්වත්නි හැම දිනාටම ධර්මයේ ආශිර්වාදය ලැබේවා, ධර්මයෙන් ජීවිතේ සැනහේවා, හැම දිනාගේම ජීවිත ආලෝකයෙන් ආලෝකයට පත් වේවා. මා දන්නා පරිදි, මා හැඟිනා පරිදි පුළුවන් විදියට මම ධර්මයේ දේශනා කරා. එක් අයෙකුට මේකේ අඩු වටිනාකමක්, තව එක්කෙනෙකුට වැඩි වටිනාකමක්, තව කෙනෙකුට බුරුවක් පංචාවක්, තව කෙනෙකුට ප්‍රෝඩාවක් තේරෙන්න පුළුවන්. ඒ ඔබ දකින විදිය, ඒ ඔබට හැඟෙන විදිය කොහොම හරි මම සිද්ධ කරේ මට තේරෙන දෙනේ මා හැඟි පමණ. ඉතින් මම මොනව කරන්නද? මං චේතනාන්විතව නිර්මාණය කර කර වරදක් නොකරනව නම් ඒක වරදක් බවට පත් වෙන්නේ නැහනේ. ඒක කවුරු කාට හරි ගත්ත විදියකින් එයා හිතලා මේක ඕනම කෝණයකට හැරිලා බැලුවොත් ඒක මේ පින්වත් මේ නරක වෙන්නත් පුළුවන් හොඳ වෙන්නත් පුළුවන්. මේ මනුස්සර හිතන විදිය දැන් බුදුහාමුදුරු සීල දෙනාට හොඳ නෑනේ. බුදුහාමුදුරු සීල දෙනාට ප්‍රියමනාප කෙනෙක් නෙමෙයි. මේ ලෝකේ හැටි. ඒතකොට ද්වේෂය වැඩි මනුස්සයට බොහෝ දේ ද්වේෂ සහගතව පේනවා. ශ්‍රද්ධාව ඇති මනුස්සයට බොහෝ දේ ශ්‍රද්ධාවන්තව පේනවා. ප්‍රඥාවන්ත අධික මනුස්සයෙකුට බොහෝ ලෙස ඒක ප්‍රඥාව පේනවා. මල්වත්තෙත් කුණු ගොඩක් හොයාගන්න නිලමැස්සෝ ඉන්න ලෝකයේ කලාතුරකින් කුණු ගොඩෙත් මල් පෙලයක් හොයාගන්න පුළුවන් මලක් දකින සමනැල්ලුත් ඉන්නවා. ඒ නිසා ඔබේ ජීවිතයේ නිලමැස්සෙක් කරගන්නවද සමනැලෙක් කරගන්නවද කියන එක ඔබට බාරයි. ඒ නිසා වැඩි වැඩියෙන් ලෝකේ කුණු ගොඩගත් මල් ගහක් දකින්න පුළුවන් මට්ටමේ සමනැල්ලු හිටියොත් මල්වත්තක අනිවාර්යෙන් ගොඩක් මල් දකීවි කුණු ගොඩ හොයන්න නැතුව. තේරෙනානේ? ඒ නිසා මල්වත්තේ කුණු ගොඩක් හොයන අයට නම් මේ ධර්මයේ අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? ඇලර්ජි වෙනවා. එහට දැන් අපි දන්නවනේ ඕනම එන්නතක් ඇලර්ජි වෙනවනේ. දැන් මේ ගහන එන්නතත් ගාන මිනිස්සුන්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙන්න කොරෝනා එන්නත ඕක ඇලර්ජි වෙනවනේ. ඉතින් ඕක ඔහොම තමයි මිනිස් ශරීරවල හැටි. එතකොට මිනිස් මනසටත් ඔහොමයි. ඉතින් වළක්වන්න බෑ පිළවත් මේ. ඒ නිසා දුර්ලභ ධර්මයක්. සැනසිල්ල ඇති කරගන්න පුළුවන් ධර්මයක්. ඒ ධර්මය නිසා අපි සැනසිල්ලෙන් ඉන්න ඔබත් සැනසෙන්න සැනසිල්ලෙන් ඉන්න මේකට තියෙන සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම්මපටිපatti ධර්ම වඩන්න හරිම ලෙහෙසි දෙයක්. තේරුම් ගත්තොත් හරිම ලෙහෙසි දෙයක්. හත් අවුරුද්දේ ළමයි දැකපු ධර්මය හැටේ අපිට දකින්න බැරි වෙන විදියක් නැහනේ. හත් අවුරුද්දෙන් තේරුම් ගත්ත දහමක් මේක කියන එක තමද කරන්න එපා. රාහුල උත්තමයා වගේ රාහුල කුමාරයා වැනි ස්වාමීන් වහන්සේලා, සුනීත සෝපාක වැනි ස්වාමීන් වහන්සේලා, ඊටාම දරුණු අඟුලිමාල වැනි අය, ඊටාම සමාජයේ නරකයි කියලා හිතාගෙන ඉන්න අම්බපාලිල වැනි අය ධර්මය දැක්කා. ඒ වගේම නිවන් දකින්න කුසලතා තීජ්ජි අදාශත්ත වගේ කට්ටිය නේ මාර්ගඵලයක් දකින්න කුසලයක් තිබිච්ච කෙනෙක් අජාසත්ත අපරාධේ දකින්න බැරි වුණා. ඒ ආනන්තරේ පාප කර්මයක් කරගත යටපත් කරන්න බැරි අකුසලයක් කරගත්තා. පීතෘඝාතකෙක් වුණා. ඒ නිසා සංගවේදේ කළා, භික්ෂුන් වහන්සේලා නිග්‍රහ කළා, නිඳා කළා, සද්ධර්මයට ගැරහීම කියන එක ලේසි වාස අකුසලයක් නෙමෙයි කියලා හොඳට මතක තියාගන්න ඕන. හිතට ඒ වගේ ආවේග එන්න පුළුවන්. ආවේග ආවම ඔබේ හිතට කියන්න මම මේ දේ කරනවා, මේ ආම්දුරු වැරදි කියලා මම ඔප්පු කරනවා, හැබැයි මම සෝවාන් වෙලා මම රහත් වෙලා ගිහිල්ලා මම මේ වැඩේ කරනවා කියලා එතකොට සිතට පණිවිඩයක් දෙන්න. එතකොට අර සිත නිවැරදි පැත්තට හරව ගනීවි. ඉතින් හැම දිනාටම ධර්මයෙන් සැනසීම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු. අද දවසේ පින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරන්නේ තමගේ ආදරණීය පුතුණුවන්ට හදිස්සියේම අපාත්‍රයෙන් අවුරුදු 15,000ක් වගේ තරුණ පුතේ හදිස්සි තමගේ පියාණන් එක හදිස්සි තාත්තගේ කරන රැකියාවට උදව්වක් කරන්න ගිහිල්ලා තිබුණු අපිට ආරංචි වෙන විදිහට විදුලි සැර වැදීමෙන් ක්ෂණිකව ජීවිතයෙන් සමුගත්ත දරුවේ ඒ යසිරු රිවිසර කියන මේ පුතුණුවන්ට 3 මාසයක් මේ ජූනි මාස 22 වෙනි දිනට 3 මාසයක් පිරීම නිමිති කොටගෙන ඒ පුංචි පුතුණුවන්ට
ධර්මදේශනා කුසල බලයක් අනුමෝදන් කිරීමට කල්පනා කරලා තියෙනවා. දෙමව්පියෝ සහ ඒ මාමා සහ ඒ පවුලේ ඥාති මිත්‍රාදී හැම දෙනාටම සසරට එකතු වුණාට පස්සේ එයත් ප්‍රාර්ථනා කරන්න මේ වගේ අකල් මරණයක් සංසාරේ නොවේවා කියන ප්‍රාර්ථනාව, ඒ වගේම යහපත් උප්පත්ති භාවයන් ලැබේවා කියන ප්‍රාර්ථනාව, ඒ වගේම කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය ලැබිලා සසර නැවත නැවත අනේක දුක් ගැහැටයන්ගෙන් මිදී ලබන අමා මහ නිවන් අවබෝධ කර ගැනීමට ඒ අසිරු රිවිසර කියන පුංචි පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා, අනුමෝදන් කරමි කියන අදහසින් හැමදේනාම ඒ පුතුණුවන්ට සසරින් නිවනක් ප්‍රාර්ථනා කරන්න, සසර සැපවත් වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එයත් බලාපොරොත්තු වෙනවා එයත්ගේ නමින් මිය පරලෝ යන යෙදුණු මීට වසරකට පෙර අප අතරින් ඒ සමුගත්තේ පිනතුන්ගේ පවුලේ ලොකු අම්මා කියන ඒ අම්මාටත් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාටමත් ඒ පවුලේ ඉන්න සිළු දෙනාටමත් මේ පින් අයිති වෙත්වා. ඒ හැම දෙනාගේම සාංසාරික වශයෙන් භවගමන සුගතිගාමී වේවා, නිවනින් සැනසීමට මේ පුණ්‍ය ධර්මයෝ පින් පඳුරක් වේවා කියලා අපි අනුමෝදන් කරනවා. ඒ වගේම ලෝකවාසී හැම දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත් මේ දහම් කුසල බලයෙන් මෙලොව වශයෙන් ආයුරාරෝග්‍ය සැප වර්ධනය වේවා, මඟඵල නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ පංච බල ධර්මයෝ නිරතුරුවම වැඩේවා. ඒ වගේම සසරට එකතු වුණු හැම දෙනාටම සසරින් නිවනක් වේවා. වර්තමානයේ පැතිරී යන ඒ කොරෝනා වෛරසයේ ව්‍යසනය ලෝකයෙන් දුරී භූත වෙලා ලෝකෙට සිත සාන්තිය වේවා. ලෝකෙට සිත සාන්තිය උදා වන්නට නම් ලෝකේ මිනිසුන් පාපයෙන් ඈත් විය යුතුයි, පාපයෙන් දුර විය යුතුයි කියන පණිවිඩයයි මේ ස්වභාව ධර්මයේ දෙන්නේ. මිනිසුන් යහපත් සිතුවිලි ඇති කරගන්නට පටන් ගත්තට පස්සේ නැවතත් මේ ලෝකය යථා තත්ත්වයට පත් වෙන්නට පටන් ගන්නවා. එනිසා සියලු මිනිසුන් පාපය මේ රටේ දුරු කරන විදියට කටයුතු කරන්නට ඕන. ඉතින් පාපය දුරු කරන මට්ටමක් නැහැනේ. මෙන්න තුනේ අපිට තේරෙනවා, හවල් දවසේ සුරාසල් ඇරෙනවා ඔන්න බොණ්ඩ, හවල් දවසේ ඔන්න මස් මාංශ ගෙදරටම අපි ගෙනල්ලා දෙන්නම් ඔන්න කණ්ඩ, ඒවත් විස ගොඩවල් වස ගොඩවල්. ඉතින් මේ ලෝකේ පාපය දුරු කරන ස්වභාවයක් දක්නට තිබෙන්න ඕන. එතකොට තමයි මේ විශ්වයට යන අසුබ ශක්තිය නඩු වෙන්නේ. පින්නතුනේ මරණ බිය කියන එක මිනිස්සෙකුටත් වඩා මහා දරුණු විදියට සත්තුන්ට දැනෙනවා. මිනිස්සෙකුට ඩිංගක් මරණය ගැන හිතලා මෙනෙහි කරලා ධර්මානුකූලව හිතලා තමන්ට මරණය ගැන යම්කිසි ශාන්ත බවක් ඇති කරගන්න පුළුවන්. මනුස්ස සත්‍යයක් කියලා කියන්නේ 100%ක්ම තමන්ගේ ආත්ම සෙනෙහට බැඳිච්ච මහා පුදුම මේ ආත්ම බැඳීමකින් ඉන්න සත්වයෝ. ඒ සත්වයේ ජීවිතය අතහැරලා යන හැම මොහොතකම මර විලාපයක් එල්ල කරනවා. ඒ මරණයෙන් තැති ගන්නවා. ඒ රුධිරය අපිරිසිදු වෙනවා. ඒ රුධිරයේ වැරදි ශක්තියින් වැරදි ඥාන තැම්පත් වෙනවා. ඒව අනුභව කරන මිනිසුන්ට යවුන්ගෙන් මානසික වශයෙන් ගලාගෙන යන ඒ සුසුම් වලත් මේ විශ්වයට මේ ස්වභාව ධර්මයේ විසින් මහා අසුභ ශක්තිය නැති කරනවා. අපි විශ්වාසත් කරනවා බොහෝ දෙනෙක් සත්තුන්ගෙන් මිනිසුන්ට බෝ වෙච්ච වෛරසයක් හැටියට මේ කොරෝනා වෛරසය. එහෙමනම් මේ සත්ව ප්‍රජා විසින්ම ලබා දීපු යම්කිසි ස්වභාව ධර්මයේ දඬුවමක් හැටියට. ඉතින් මෙන්න මේ කාරණේ හමුවේදී අපිට තාම පේන දෙයක් තමයි මේ පාපයෙන් දුරු වීම කියන එක තාම වැදගත් වෙනවා ලෝකයේ යහපත් අත්යකට පත් වෙන්නට නම් කියන කාරණේ. ඒ වගේම අපි වෙනතුන් මතක් කළා සුවිශේෂී සරල පණිවිඩයක්. ඒ තමයි පිරිසිදු පොල් තෙල් පහනක් දැල්වන්න කියන දේ. ඔබේ ඉන්න නිවසේ ඔබේ ආලින්දේ පිරිසිදු පොල් තෙල් තමන් හිඳවාගත්ත පිරිසුදු කවලන් නැති පොල්තෙල් පහනක් දැල්වා තබන්න. එයින් මේ වෛරසය පුළුස්සා දැමීමේ හැකියාවක්, ඒ වගේ මේ පහනෙන් යන දැල්ලෙන්
ඇතිවන අපේ සසන තත්ත්වයන් වලදී අපේ අභ්‍යන්තරයට ගමන් කරලා ඒවයිනොත් අපිට විස බීජ හරණයක් කරගන්නට පුළුවන් විශාල ශක්තිය. පොල්තෙල් කියන්නේ බොහොම විස බීජ නාශනය කරන දෙයක් හැටියට කොහොමද දන්නවා. මේ වගේ දෙයක් සිද්ධ කර ගැනීමනොත් තමන්ට මේ වෛරසයෙන් තරමක් දුරට ආරක්ෂා වීමේ පිටුවහලක් තියෙනවා කියන පණිවිඩයත් අපි දීලා තියෙනවා. ඒක පුංචි දෙයක් වුණාට ලොකු බලපෑමක් ඇති කරන, ලොකු අපිට ආරක්ෂාවක් ඇති කරන දෙයක් බව අපි නැවත නැවත මතක් කරනවා. ඒ නිසා සෙනඟ ගැවසෙන තැන්වල තමන් ඉන්න තැන පොල්තෙල් පහනක් දැල්වා ගැනීමෙන් ලොකු ආශිර්වාදයක් ලබන්න පුළුවන් කියන එකත් අපි මතක් කරනවා. කැමැති අය පිළිපදිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සියලු පුණ්‍ය ධර්මයෝ ඒ විදිහට අනුමෝදන් කරමින් මේට දායකත්වය දක්වු ඒ යසිරු රිවිසර පොන්චි පුතුණුවන්ගේ පවුලේ හැම දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාටමත්, යාති අජරාවක් මරණයක් නැත්තා වූ අමා මහ නිවනින් සැනසීම උදෙසා මේ ධර්මදේශනා කුසල හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. අභිවාදන සීලෙස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. සම්බුදු සරණ වේවා හැම දිනාටම.